දිනාටම තෙරුවන් සරණයි. අද දිනේ අප රැස්වී සිටින්නේ සූම් තාක්ෂණය සහ මික්සෙල් ආර් තාක්ෂණය ඔස්සේ 182 වැනි වතාවට නිසරණ වනය මගින් පවත්වන රේ දෙන ආධුනිකයන් සඳහා සතිමත් බව වැඩසටහනටයි. ඒ සඳහා නිසරණ වනය නියෝජනය කරමින් ගෞරවනීය නම කියන අවසරයි හෝමාගම ධම්ම කුසල ස්වාමීන් වහන්සේ මේ වැඩසටහනට සූම් තාක්ෂණය ඔස්සේ වැඩම කර සහභාගි වෙමින් සිටිනවා. අපගේ ස්වාමීන් වහන්සේ අපි ඉතාම ගෞරවයෙන් පාදාභිවන්දනා පූර්වක මේ වැඩසටහනට අපි සියලු දෙනා වෙනුවෙන් මම පිළිගනු ලබනවා. ඒ වගේම සූම් තාක්ෂණය සහ මික්සෙල් ආර් ඔස්සේ මේ වැඩසටහන සහභාගී වන්නා වූ ඔබ සියලු දෙනාම ගෞරවයෙන් පිළිගනු ලබනවා. අපගේ වැඩසටහනේ පළමු අදියර වනුයේ සතිමත් වීම ඉලක්ක කරගෙන ස්වාමීන් වහන්සේ විසින් අප වෙත අනුග්‍රහය පිණිස කරන්න යෙදෙනා වූ ධර්ම දේශනාවයි. ඉන් අනතුරුව ඒ යම් කිසි සාරාංශ ගත කිරීමක් සිදු කරන ලබනවා. ඉන් අනතුරුව ආධුනිකයන් සඳහා සතිමත් වීමට ඇති උපදෙස් මාලාවක් අප විසින් සඳහන් කරන්නට යෙදෙනවා. එයින් පසු කමටහන් සාකච්ඡා වාරයක් සැකසෙනවා. එහිදී ලිඛිත වාර්තා සහ වාචික ප්‍රශ්න ගැටළු වාර්තා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනවා. ඉතින් වස්තු අපි මේ වැඩසටහන පුණ්‍යානුමෝදනාවත් සමඟ සමත් කරන ලබනවා. ඉන් පළවෙනි අදියර වෙනුවෙන් ධර්ම දේශනාව පිණිස මම ඉතාම ගෞරවයෙන් අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අනඤ්ඤ පෝසින් අඤ්ඤානං දන්තං සාරේ පතිට්ඨිතං කීනාසවං වත දෝසං තමහං බ්‍රූමි බ්‍රාහ්මනන්ති. පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි. එතකොට අද දවසෙත් අපි මේ විදියට ඉරිදා දවසේ උදේ මේ ලැබිච්ච අවස්ථාවේ යම් කිසි පැහැදිලි කරගැනීමක් කරන්න තමයි සූදානම. අපේ පුහුණුව සම්බන්ධයෙන් මේ ධර්ම කොටස ගැලපෙන්නේ කොහොමද, අදාළ කරගන්නේ කොහොමද කියලා අපි පොඩි උත්සාහයක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද පොය දවසකුත් යෙදිලා තියෙනවා. සාමාන්‍යයෙන් අපිට පොය දවසට උදේ හමු වෙන්න වෙන්නේ නැහැ. නමුත් අද දවසේ යම් කිසි ඉඩක් ලැබිලා තියෙනවා මේ විදිහට කතා බහක යෙදෙන්න. ඉතින් මේ ලැබිච්ච අවස්ථාවේදී අපි බලමු මේ අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන ධර්ම කොටසත් ඉදිරියෙන් තියාගෙන යම් කිසි පැහැදිලි කිරීමක් කරගන්න. ඉතින් මොකක්ද මේ ඉදිරිපත් වෙලා තියෙන කොටස කියලා මතක් කරොත්, මේක යම් කිසි උදාන වාක්‍යයක්, සතුටු වාක්‍යයක් කියන්න පුළුවන්. මේ භාග්‍යවතුන් වහන්සේගෙන් නික්මිච්ච සතුටු වාක්‍යයක්. එතකොට ඒ සතුටු වාක්‍යයට හේතු කාරණා වෙන්නේ, අරමුණු වෙන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. එතකොට මොකක්ද මේ සිදුවීම කියලා ගත්තොත්, මේ ස්වාමින් වහන්සේ ගිලන් වෙලා අසනීප වෙලා යම් කිසි කාලයක් මේ තිප්පිලි ගුහාවේ වැඩ ඉන්නවා. එතකොට මේ විදිහට අසනීපෙන් කල් ගෙවුව මේ ස්වාමින් වහන්සේ අපිටම දවස් කීපයකට පස්සේ යම් කිසි දියක මේ කාය ශක්තියක් ලැබිච්ච අවස්ථාවක, ආහාර පිරියක් ඇතිවෙච්ච අවස්ථාවක, අරසනීපෙන් යම් කිසි පමණකට මිදෙච්ච අවස්ථාවක මෙන්න මේ පිඬු සිඟා වඩිනවා. එතකොට මේ හාමුදුරුවෝ දැන් මේ අසනීප වෙලා ඉඳලා ඒ අසනීපෙන් පස්සේ තමුන්ගේ මේ ශරීරේ නඩත්තු කරවන්න, යාපනය කරවන්න අවශ්‍ය ආහාරයක් හොයාගෙන තමයි මේ පිඬු සිඟා වඩින්නේ. එතකොට මෙහෙම එනකොට, මෙහෙම වඩිනකොට දැන් අන්න දවස් ගණනකින් සමහර විට ආහාරයක්වත් නැහැ. ඊළඟට අර විදිහට වෙහෙස පීඩාව සහිත මේ ස්වාමීන් වහන්සේට දානි පූජ කරන්න. මේ අවස්ථාව දැකලා එතන සඳහන් වෙන්නේ දෙවගණුන් 500ක් පමණ මේ මග දෙපස සූදානමින් බලාගෙන ඉන්නවා. මේ ලැබිච්ච විශේෂ අවස්ථාවේ පින් කරගන්න තමයි ඒ කට්ටියගේ අදහස. මේ විදියට මේ අසනීපෙන්සුව වෙලා වඩින ස්වාමීන් වහන්සේට ආහාරයක් පූජ කරලා මේ විදියට දවස් ගණනක ආහාරයක් නැති මේ ස්වාමීන් වහන්සේට ආහාරයක් පූජ කරලා අපි මේ විදියට පින් රැස් කරගන්නවා කියන අදහසින් 500ක් පමණ දෙවගණුන්, ඒ කියන්නේ බොහොම යහපත් විදියට කල් ගෙවන කට්ටිය, හොඳ පෝසත්තු කිව්වත් නරකක් නැහැ. එතකොට ওই විදියට හොඳ පෝසත්තු 500ක් බොහොම සැප සම්පත් සහිතව කල් ගෙවන 500ක් පිරිස මේ විදියට සූදානමින් ඉන්නවා. ඉතින් ඉන්දියාවට මොකද මේ මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ මේ පිරිසගේ පිණ්ඩපාතේ බාරගන්නේ නැහැ. ඒ වෙනුවට මොකද කරන්නේ? මේ පිරිසව පහු කරගෙන මේ ස්වාමීන් වහන්සේ ගමන් කරනවා මේ දුප්පත් පෙහෙරුන්, ඒ කියන්නේ රෙදිවියන කට්ටිය, දුප්පත් රෙදිවියන්ව ඉන්න යම් කිසි වීදියකට මේ හාමුදුරුව වඩිනවා. එතකොට අර පිරිස මග ඇරලා ගිහිල්ලා අර දුප්පත් රෙදිවියන්න් පෙහෙරුන් ඉන්න වීදියක ඒ ගෙවල් වලට පිණ්ඩපාතේ වඩිනවා. ඒ ගෙවල් වලින් තමයි පිණ්ඩපාතේ සරි කරගන්නේ. එතකොට ඔන්න ඔය විදිහේ සිදුවීමක් සිද්ධ වෙනවා. මේ විදිහට බොහොම පොහොසත් පිරිසක්, වස්තු සම්භාර සහිත පිරිසක් මේ විදිහට දානයක් පූජ කරන්න බලාපොරොත්තුවෙන් උනන්දුවෙන් ඉන්දියා. එතන හොඳ රසවත් ආහාර වේලකුත් ලැබෙන්න තියෙන්නේ නැති. නමුත් මේ හාමුදුරුවෝ අනේ යම් කිසි විදියක වෙන පිරිසක්කට අනුග්‍රහයක් කරන අදහසින් වගේ ගිහිල්ලා අර දුප්පත් තැනකින් දානේ පිළි අරගෙන තමුන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නවා. ඉතින් ඔන්න ඔයදී අවශ්‍ය සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ සිදුවීම දැක්කට පස්සේ අන්න භාග්‍යතුන් වහන්සේගෙන් නික්මෙච්ච ප්‍රීති වාක්‍යයක් මේක කියලා කිව්ව හැකි. මොකද්ද මේ ප්‍රීති වාක්‍යයේ අදහස කියලා බැලුවොත් එතන තියෙන අතර මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ චර්යාව, මේ කටයුතු කරපු ආකාරය දැකලා බුදුරජාණන් වහන්සේ යම්කිසි සතුට ප්‍රකාශයක් කරනවා. මොකද්ද කියන්නේ? අනන්‍ය පෝසින් අඤ්ඤාතං දන්තං සාරේ පතිට්ඨිතං. මේ විදියට අනේකෙකු පෝෂණය කරන ස්වභාවයක් නැති. මේක තමයි පළවෙනි වාක්‍ය අදහස. දන්තං සාරේ පතිට්ඨිතං. මේ විදියට දමනය කරන ලද, දමනය වෙන ලද. ඊළඟට සාරේ පතිට්ඨිතං. සාරයේ පිහිටි කියන වගේ අදහසක් තමයි එතන තියෙන්නේ. කීනාසවං වත්ත දෝසං. මේ විදියට ආශ්‍රවයන් ෂෙයා කරන ලද. ඊළඟට ද්වේෂය වමාරා දමන ලද වත්ත දෝසං. තමුන් තුළ ඒදී ද්වේෂය කෝපය වගේ දේවල් වමාරා දාලා තියෙනවා. තමහං බ්‍රූමි බ්‍රාහ්මණ. ඒ ඔහුට මම බ්‍රාහ්මණෙක් යැයි කියමි. මොන විදිහේ අදහසක් තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ? ඇත්තටම මේක මේ ස්වාමීන් වහන්සේගේ චර්යාව දැකලා කරපු සතුට ප්‍රකාශ කිරීමක් වගේ කියලා අපිට කියන්න පුළුවන්. එතකොට දැන් මේ සිදුවීම ඉදිරියෙන් තියාගෙන අපි බලමු මේක කොයි ආකාරයකට අපිට සම්බන්ධ කරගන්න පුළුවන්, අද කාලෙට සම්බන්ධ කරගන්න පුළුවන් කොයි ආකාරයටද කියලා පොඩි පැහැදිලි කිරීමක් කරගන්න බලමු. එතකොට මෙතන ගත්තොත් දැන් මේ ස්වාමීන් වහන්සේ ගිලන් වෙනවා. ගිලන් වුණාම ගිලන් භාවයෙන් මිදිලා තමයි යම් කිසි සුවවීමක් ලැබුණට පස්සේ තමයි මේ පිණ්ඩපාතේ වඩින්නේ. එතකොට සාමාන්‍ය දවස් කිහිපයක් ආහාරය මගහැරෙන්නේ නැති. එතකොට මේ විදිහේ සිදුවීමක් දැක්කහම කෙනෙක් හිතනවා, අයියෝ බලන්නකෝ මේ ගෙවල් දොරවල් අතහැරලා ගිහිල්ලා දාලා මේ ඉන්න නිසා තමයි මේ ඔක්කොම කරදර. කවුරුත් ඉඳියේ නැද්ද මේ හාමුදුරන්ට දානේ ටිකක්වත් ගිහිල්ලා දෙන්න කියලා? ඔන්න වගේ අදහස් මතුවෙලා එන්න පුළුවන්. ඇත්තටම මේ විශේෂයෙන් කාන්තා පක්ෂයට වගේ ඒ විදිහ අදහස් මතුවෙලා එන්න පුළුවන්. නමුත් ඇත්තටම මේ අසනීපයක් කියන්නෙම මේ කයෙම ආහාර එපා කියලා කියනවනේ. ඇත්තට එහෙම එකකුත් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අසනීප වුණාම කෑම රුචියට මොකද වෙන්නේ කියලා බලන්න. කෑම රුචිය තියෙන්න පුළුවන්, දිගට තියෙන අසනීපත් තියෙනවා. නමුත් ඔය බොහෝ අසනීපවලට කෑම රුචිය නැති කරනවා. ප්‍රියක් නැති වෙනවා. රස දැනෙන්නේ නැතුව යනවා. එපා ආහාරයක් ගත්තට වමන යනවා. ඔන්න ඔය විදිහේ ස්වභාවයක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ ඇඟත් මොකද්දෝ බණක් කියනවා මේ වෙලාවට සුදුසු. අපි අහන්න සූදානන්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. එතකොට මොකද්ද මේ ඇඟ කියන්නේ? මේ වෙලාවේ පොඩ්ඩක් ආහාර අනවශ්‍යයි කියන වගේ පණිවිඩයක් මේ තුලින් ලැබෙනවා. එතකොට එන්නේ ඒ පණිවිඩයට අහුන්කන් දීමත් වටිනා. විශේෂයෙන් මේ අද කාලේ වගේ කාලෙක අර විදිහේ 500ක් නෙමෙයි දහසක් පිරිස බලාගෙන ඉන්නේ. කොයි වෙලාවේ බෙඩ් ටිකක් කරන්දෝ, කොයි වෙලාවේ මගේ ඩිස්පෙන්සරියට එම්දෝ කියලා අන්න බලාගෙන තමයි ඉන්නේ. මේ අසනීපයක් හැදෙනකම් බලාගෙන ඉන්නේ බෙහෙත් කරන්න, මේ විදිහට සුව කරන්න. එතකොට ඒ වගේ අවධියකට එක්තරා විදියක හොඳ පණිවිඩයක් මේ නිකං සලකන්න කෙනෙක් නැති හින්දම, ආහාර ගන්න තැනක් නැති හින්දම ඉන්දියා කියන එකටත් වැඩිය මේ කයේ කතාවක්, මේ කයේ බණක් කියනවනේ. අනේ බණේටත් පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න පුළුවන්. විශේෂයෙන් මේ හාමුදුරුවෝ නම් ඉතින් රහතන් වහන්සේ කෙනෙක් හින්දා ඒ ස්වාමීන් වහන්සේට ඔය බණේ පොඩ්ඩක් අපිට වැඩිය ගොඩක් පැහැදිලි. අපිට හිතෙන්නේ මේ කන්න නැතු ඉන්දියොත් මැරෙයි, හෙට මැරෙයි, වේලක් මැගැරුණොත් මැරෙයි කියලා මැරෙන ගතියකුත් එනවා තමයි. වේලක් එහෙම මැගැරිලා බලන්න නිකන් කලන්දේ දාගෙන දාඩිය දාගෙන ඔන්න මැරෙන්න වගේ එනවා. නමුත් ඔය කායට පුළුවන් සාමාන්‍යයෙන් නඩත්තුව බලාගන්න. දවස් ගණනාවකට, සති ගණනාවකට ආහාර ඔක ඇතුලේ ගබඩා වෙලක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඔය විකාල භෝජනේ වගේ සමාදන් වෙලා පුරුදු කෙනෙක්ට තේරෙනවා සමහර වෙලාවට මේ ආහාර ඉල්ලගෙන දාඩිය දාගෙන කලන්තේ හැදීගෙන ආවට මොකද ලැබුණේ නැත්තම් ආහාරයක්. අන්න මොකද වෙන්නේ? නැවතත් තව සුළු මොහොතකින්ම එයා ඒ වෙන ක්‍රමයකින් ඒ අවශ්‍යතාවය සපුරගෙන නැවතත් අර සුපුරුදු ප්‍රകൃතියට එනවා. ඒක නිසා ඔය ආහාරය කියන එක උනත් ඔච්චර අවශ්‍ය නැහැ. විශේෂයෙන් අසනීප වෙච්ච අවස්ථාවක වගේ මේ කය මොකද්ද කියන්නේ කියලා අහලා බලන්න. අර නිකන් පුණීලයක් ගහලා ඇතුළට ඔබලා ඔබලා දැම්මයි කියලා ඒකෙන් පහසුවකට වැඩිය අපහසුවක් තමයි වෙන්නේ. අර අසනීපේ සුවවීමකට වැඩිය දිග්ගැස්සීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒකින්ද කයේ කතාව, කයේ බණේ අහලා බැලුවා නම් එයා කියයි මේ ආහාරයට සුදුසු අවස්ථාවක්ද නුසුදුසු අවස්ථාවක්ද කියලා. සාමාන්‍ය අසනීපයක් වුණාම ටික දවසකින් මේ අසනීපේ සුව වෙන අතර හැරෙනකොට ඔන්න ආහාර රුචියත් මතුවෙලා එනවා. මතුවෙලා එනවා. අන්න ඒ සුදුසු වෙලාව, ඒ වෙලාවේදී ඕන තරමකට ආහාර ගත්ත හැකි අර අර කපුටාගේ බඩගින්න වගේ එකකුත් එන්න පටන් ගන්නවා. කොච්චර කෑවත් බඩ පිරෙන්නේ නැහැ. මේ කාලා කාලා නැගිටිනවා ආපහු බඩගිනි. ඒ විදිහට බඩගින්නකුත් එන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අසනීපයක් දවස් ගණනක් ඇදිලා ඇදිලා ගිහිල්ලා සුව වෙන කෙනෙක්ට. එතකොට ඒ වෙලාව ඔන්න ආහාරයට සුදුසුයි කියන පැහැදිලි සංඥාවක් එතන තියෙනවා. නමුත් ඊට කලින් ප්‍රතික්ෂේප කරද්දිත් අපි බලෙන් ආහාර පටවනවා. ඒක වෙන කෙනෙක්ට හරි කරන්න තියෙන පහසුවක්. මේක තමයි කළ යුත්තේ කියන අදහසක් තියෙනවා. නමුත් ආහාර දිරවීමට ගියාම කයේ අර ප්‍රතිශක්තිය පැත්තෙන් ඒ යන ක්‍රියාවලියට බාධාවක් මිසක් පහසුවක් සහනයක් වෙන්නේ නැහැ. ඉතින් කෙසේ නමුත් මේ ස්වාමීන් වහන්සේ නම් අපිට පේන විදිහට මේ ආහා අසනීපය සුව වෙනකන් ඉඳලා, සුව වීමේ සලකුණු වෙනකන් ඉඳලා ආහාර රුචිය ඇති වෙනකන් ඉඳලා පිණ්ඩපාතේ වැඩියා වගේ තමයි පෙනෙන්නේ. එතන සඳහන් වෙනවා මේ අසනීප වෙලා ඉඳලා සුව වෙලා සුවතා සුව විදිහවට හැරිලා තමයි මේ ස්වාමීන් වහන්සේ පැමිණෙන්නේ කියලා තියෙනවා. කෙසේ නමුත් අන්න ඒ විදිහේ සිදුවීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට මෙතන මේ අසනීපේ සුව වෙලා මේ විදියට පිණ්ඩපාතේ වඩින හාමුදුරුවෝ තමයි මේ ඉදිරිපත් වෙන අවස්ථාව. එතකොට අර විදියේ පේලියක් ඔන්න බලාගෙන ඉන්නවා දානේ බෙදන්. එතකොට ඒ කට්ටිය මොන අදහසින්ද මේ ඇවිල්ලා තියෙන්නේ? ඒ කට්ටිය ඇවිල්ලා තියෙන අදහස තමයි අර කොහොමාරි මේ හාමුදුරුවන්ට මේ දානේ පූජ කරන්න ඕනේ. මේ විදියට මේ දවස් ගණනක් උසගින් ඉන්න හාමුදුරුවන්ට මේ දානේ පූජ කරන්න ඕනේ. මේ විදියට මහානිසංස ලබන්නම මේ දානේ පූජ කරන්න ඕනේ කියන වගේ අදහසකින් තමයි මේ පිරිස රැස් වෙලා ඉන්නේ. එතකොට හරියට නිකන් අර අර අසනීපකාරයන්ට බලෙන් ආහාර ගිල්ලවන්න හදන ගෙවල්වල කට්ටිය වගේ තමයි. මේ වගේ සැසඳීමක් ගැලපෙනවා මේ විදියට මේ කොහොමාරි ආහාර ටිකක් පූජ කරන්න ඕනේ, කොහොමාරි පින් රැස් කරගන්න ඕනේ, කොහොමාරි මේ බඩ පුරවන්න ඕනේ කියන වගේ අදහසකින් ඔන්න බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳියට මොකද ඒ පිරිසගේ මේ ඉල්ලීම ආරාධනාව මේ හාමුදුරුව බාරගන්නේ නැහැ. ඒ වෙනුවට අන්න තමුන් හරියම් කිසි වෙන ස්ථානයකට ගිහිල්ලා ඒ යන්න බලාපොරොත්තු වෙන ස්ථානයට ගිහිල්ලා යම් කිසි විදියක ඒ දානයක් පිණ්ඩපාතයක් පිළිගන්නවා. ඉතින් ඔය සිදුවීම අලලා තමයි භාග්‍යතුන් වහන්සේ මේ විදියට උදාන වාක්‍යයක් කියන්නේ. ඒතර මොකද්ද මෙතන උදාන වාක්‍ය කියන්නේ හේතුව කියලා කෙනෙක්ට ඒ ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. මේ ස්වාමීන් වහන්සේගේ චර්යාව එක පැත්තකින් අර ආපු රැල්ලට යටුනෙත් නැහැ. අනිත් පැත්තෙන් අර විදියට තමුන් බලාපොරොත්තු වෙන තැනට ගිහිල්ලා පිණ්ඩපාතේ ගත් බවත් හැබෑව. ඉතින් ඔන්න විදිහේ කරුණු කිහිපයක් ගැළපිලා එනවා. ඒ ගැළපිලා එන එකට භාග්‍යතුන් වහන්සේ කියන්නේ මොකද්ද? අනඤ්ඤ පෝෂින් අඤ්ඤාතං. මේ විදියට වෙන කෙනෙක් පෝෂණය කරන ස්වභාවයක් මේ හාමුදුරුවන්ගේ නැහැ. එහෙම දෙයක් නැහැ. එතකොට අර පිරිස වුණත් අර පෝෂණය වෙන්න තමයි අර බලාගෙන ඉන්නේ. අර දානේ පූජ කළා හාමුදුරංග පෝෂණය කරන්න ගියා වගේ පෙවුණාට මොකද? ඒගොල්ලන්ගේ තියෙන්නේ වෙනස් විදියක අදහසක්. එතකොට අන්න ඒ කට්ටිය ඒ විදිහේ පෝෂණය කිරීමක් ඒ විදිහේ අපේක්ෂාවක් මේ හාමුදුරුවන්ගේ නැහැ. හැබැයි ධ්‍යානපත්‍යෙන් ස්වාමීන් වහන්සේ කොහෙද පිණ්ඩපාතේ වාඩින්නේ කියලා ගත්තොත් අර විදියට අර අර පින් අවශ්‍ය පිරිසක් දුප්පත් පිරිසක් අර මුලින් හම්බෙන්නේ පොහොසත් පිරිසක්, බොහෝසෙයින් පොහොසත් පිරිසක්. එතකොට අර පින් අවශ්‍ය පිරිසක් අර විදියට දුප්පත් පිරිසක් සඳහා තමයි මේ ඉඩ කඩ ලබා දෙන්නේ. එතකොටත් මොකද්ද ඉතින් පෝෂණය කිරීමක් නැතුවමත් නෙවෙයි වගේ කියලා කෙනෙක් හිතෙන්න පුළුවන්. මං වගේ කෙනෙක්ට නිකන් එහෙම හිතෙන්න පුළුවන්. මේත් ඉතින් මේ දුප්පත් පිරිසක් හොයාගෙන ගිහිල්ලා ඒගොල්ලන්ව පෝෂණය කරන්න හදන්නේ කියලා වගේ ප්‍රශ්නෙකුත් තියෙනවා. නමුත් දන්නේ හොයාගෙන ගියාද කියලා. එතන පොතේ හැටියට නම් පෙන්නුම් කරන්නේ මේ මේ දුප්පත් පිරිසට අවශ්‍ය නිසා ඒගොල්ලෝ තමයි මේ පින් ලැබිය යුතු පිරිස නිසා ගියව දැක්කීම් දෙනකොට ඉදිරිපත් කරන්නේ. එතකොට එතනත් ඉතින් මොකද්ද පෝෂණය කිරීමක් නැතුව නොවෙයි. අර විදිහේ කට්ටියකගේ පෝෂණය පෝෂණය කිරිල්ලක් වළක්වලා තව කට්ටියක්ව පෝෂණය කරන්න ගියා වගේ මොකද්ද එකකුත් තියෙනවා. නමුත් ඒවා ඉතින් අර පසුකාලීන පැහැදිලි කිරීම් විවරණ වෙන්ටත් පුළුවනි. කෙසේ නමුත් භාග්‍යතුන් වහන්සේ මෙතෙන්දි කියන්නේ මේ විදිහට පෝෂණය කිරීමක් වෙන එකෙකු පෝෂණය කිරීමක් ඒ විදිහේ ස්වභාවයක් නැහැ. ඊළඟට කියනවා දන්තං සාරේ පතිට්ඨිතං. මේ විදිහට දැමනු ස්වභාවයක් තියෙනවා. ශාරේ පිහිටි කිනාසවං වත දෝසං. මේ විදියට ආශ්‍රවයන් ශේක කළා මේ ද්වේෂය වමාරලා වමාරලා දාලා තියෙන කටු මාරනවා වගේ මේ ද්වේෂය වමාරලා දාලා තියෙනවා. අන්න ඒ වගේ අදහස තමයි භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. එතකොට මෙතන ගත්තොත් මේ දැන් සාමාන්‍ය දැන් අර මේ 500ක් පිරිස එනකම් බලාගෙන ඉන්නවනේ. එතකොට මේ පිරිස හරියටම පෙනෙන්නේ නිකන් අද කාලේ බෞද්ධයා වගේ තමයි. අද කාලේ බෞද්ධ අද කාලේ බෞද්ධයා වගේ තමයි ඔය බලා ඉන්න 500ක් පිරිස. අර බොහොම පොහොසත්තු ධන දහන්නේ පිරිතිරි ගියපු කට්ටිය, සැප සම්පත් වලින් පිරිතිරි ගියපු කට්ටිය අන්න මේ විදියට පේලියට බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නවා. දැන් ඔය යම්කිසි ඔය ලොකු ලොකු ආගමික උත්සව තියෙන අවස්ථාවල වුණත් ඔය වගේ කට්ටිය පේලියක් දකින්න පුළුවන්. දකින්න පුළුවන්. එතකොට මේ මොන විදියට උපය ගත්තද දන්නෙත් නෑ සමහර විට. එහෙම අදහසකුත් නෑ. එතන නිකන් බලල්ලු මරලා ඉපයුවත් සල්ලි ඥාව ඥාව ගන්න නැහැ කියනවනේ. මේ ප්‍රශ්නයක් නැහැනේ. එතකොට ඒ විදිහේ කට්ටිය කොතෙකුත් මේ අද කාලේ අද ලෝකෙත් දකින්න පුළුවන්. අර කියන්නේ නිකන් වැඩියම සාදු කියන්නේ වැඩිම පව කරපු එක තමයි. පිරිස අතරින් සද්දෙම්ම සාදු කියන්නේ වැඩියෙන්ම සාදු කියන්නේ. එහෙම ඉන්නවා සාමාන්‍ය 100ක් කමාරක් ඉන්න පිරිසක් අතරට ගියාම මාම සද්දෙන් සාදු කියන එක්කෙනෙක් දෙන්නේ කොහා ගන්න පුළුවන්. ඉතින් එහෙම මොකක් කියනවාද එහෙම කියන එක හොඳයිද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. කෙසේ නමුත් මම මේ කියන්න උත්සාහ කරන්නේ මේ විදියට මොනවාදෝ හොයාගෙන යන පිරිසක් ඉන්නවා. එතකොට කියනවා දන් දෙන එක හොඳයි. හැබැයි දන් දීම වගේම හම්බු කිරීමත් ධාර්මික නම් තමයි ඒ දානේ මහත්ඵල වෙන්නේ. මහානිසංස වෙන්නේ. අර විදියට හම්බු කිරීමත් ධාර්මික වෙන්න ඕනේ. බෙදා හැරීම විතරක් නෙමෙයි කියලා ප්‍රකාශ කරනවා. එතකොට කෙසේ නමුත් මොන්නේ අද කාලේ බෞද්ධයා වගේ තමයි මේ 500ක් පිරිස. ඒගොල්ලෝ හොයන්නේ වෙන මොනවද? ඒගොල්ලෝ හොයන්නේ අමුතුම දෙයක්. ඉතින් ඒ කට්ටියට මේ ස්වාමීන් වහන්සේ පාඩමක් කියලා දෙනවා. ඒ කට්ටියට යම් කිසි විදියක ප්‍රතික්ෂේප කිරීමක් සිද්ධ කරනවා. එතකොට ඔන්න ඔය විදිහේ පණිවිඩයක් තමයි මෙතන වැඩි වැඩියෙන් ගැලපෙන්නේ, විශේෂයෙන් අද කාලේට ගැලපෙන්නේ. මොකද්ද? මෙන්න මේ විදියට මේ වෙන මොනවදෝ තමයි හොයාගෙන යන්නේ. අර විදියට මේ තනි වේලෙන් යැපෙන හාමුදුරු කෙනෙක්ට දානි පූජ කරන්න තියනවා නම් හරි සෝක් කියලා අන්න ඒ විදියේ කට්ටිය හොයාගෙන යනවා. එහෙම නැත්නම් මේ විදියේ උත්‍ෘෂ්ට ප්‍රතිපදාවක ඉන්න හාමුදුරු කෙනෙක්ට දානි පූජ කරන්න පුළුවන් නම් හරි සෝක් කියලා ඒ කට්ටිය හොයාගෙන යනවා. මේ විදියට දවස් ගණනාවක් බඩගින්න ඉඳලා පිණ්ඩපාතේ වඩින හාමුදුරු කෙනෙක්ට දානි පූජ කරන්න තියනවා නම් හරි සෝක් කියලා ඒ කට්ටිය යනවා. මේ විදියට මොකක් හරි වෘතයක් රකින්න හාමුදුරු කෙනෙක්ට දානි පූජ කරන්න තියනවා නම් හරි සෝක් කියලා එහෙම කට්ටිය හොයාගෙන යනවා. ඉතින් ඔන්න ඔය විදිහේ මොනවදෝ අමුතු දෙයක් හොයන ලෝකෙක, හොයන සමාජයක තමයි අපි මේ ජීවත් වෙන්නේ. සාමාන්‍ය කතා කරලා බලන්න නිකන් ඔය මේ විදිහේ ආරණ්‍යයකට වගේ ස්ථානයකට එන පිරිස් එක්ක සම්පූර්ණයෙන් මොකද්දෝ පිස්සුවක් හොයාගෙන ඉන්නේ. වෙන මොකද්දෝ එකක් හොයාගෙන ඉන්නේ. ඒගොල්ලෝ මේ දහමක්, භාවනාවක්, තමුන් තුළ පරිවර්තනයක් ඒ වගේ දෙයක් වෙනුවට වෙන මොකද්දෝ අමුතු මැජික් එකක් හොයාගෙන එනවා. එනවා. ඇවිල්ලා දානේ පූජ කරනවා. විස මුදුනේ තියාගෙන ඇවිල්ලා පූජ කරනවා. පූජ කරලා ටිකක් කළා කාලවන්නලා කත වචනය දෙක දානකොට තේරෙන්නේ යන්නේ අමුතුම දිහාවක ඇවිල්ලා තියෙන්නේ. වෙන මොකද්ද එකක් තියා පිරිස වගේ තමයි. ඒ 500ක් පිරිස වගේ තමයි. ඒ අන්නේ වගේ එකක් තමයි බොහෝ දිනක් අද කාලෙත් හොයන්නේ. ඒ වගේ පරීක්ෂාවක තමයි බොහෝ දිනක් යෙදිලා ඉන්නේ. ඉතින් එන්නේ විදිහේ මොකද්දෝ දෙයක් තියනවා. මේ අද කාලෙටත් ගැලපෙන පිස්සුවක්, අද කාලෙටත් ගැලපෙන කතන්දරයක් මේ තුළ තියෙනවා. ඉතින් කෙසේ නමුත් මෙන්න මේ කී දේ අපි හොයන දහම නිවැරදි දහමද අපි මේ හොයන්නේ, වෙන මොකක් හරි භූතයක්ද අපි මේ හොයන්නේ කියන එක අන්න විමසලා බැලීම වටිනවා. සාමාන්‍යයෙන් මේ කට්ටිය බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපේක්ෂා කරන්නේ මොකද්ද? හොයාගෙන යන්නේ මොකද්ද කියලා බැලුවොත් අන්න නිවැරදි මේ නිවීමක්, මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ප්‍රතිපදාවක්, ඒ වගේ දෙයක් නොවෙන්න පුළුවන්. අන්න ඒ විදිහට මොකද්දෝ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක නිසා අන්න අර නිවැරදි ප්‍රතිපදාවක් එවීම සඳහා, නිවැරදි ප්‍රතිපදාවකට යෙදීම සඳහා සුදුසු මඟ පෙන්වීමකුත් මේ තුළ තියෙනවා. විශේෂයෙන් අද කාලයට සුදුසු මඟ පෙන්වීමක්. මේ විදිහට මේ අද්භූත දේවල්, මේ විදිහට මේ රූක්ෂ ප්‍රතිපදා, මේ විදිහට මොනවාදෝ හොයාගෙන යන දහමක්, ඒ වගේ දේවල් වලට අනුග්‍රහ කරන දහමක් නොවේයි මේක. ඒ වෙනුවට මේ ස්වාමින් වහන්සේ මේ පිරිසව ප්‍රතික්ෂේප කිරීම තුළින් මොකද්දෝ පණිවිඩයක් දෙනවා. අපි අපිටත් අද කාලෙටත් වටිනා කියලා හිතන පණිවිඩයක් දෙනවා. ඕක නෙමෙයි නියම දහම, ඕක නෙමෙයි සෙවිය යුත්තේ කියන අදහස තියෙනවා. දැන් ඔය පහුගිය දවසක මට හම්බුණා මේ මොකද්ද ඔය කොළඹ පැත්තේ බොහොම සැප සම්පත් වලින් බහුල, අපි කියන්නේ ඔය මොනවද ස්කයි ස්ක්‍රේපර්ස් කියලා, අහස සූරන අපාර්ට්මන්ට් ගොඩනැගිලි වල ජීවත් වෙන පිරිසක්. එතකොට දැන් මේ හිතෙන්නේ නිකන් මේගොල්ලෝ නිකන් අමුතු නිකන් දිව්‍ය ලෝකෙන් ආවා වගේ, හොඳම තාක්ෂණයේ පැත්තෙන්, සිතුවිලි පැත්තෙන් හරි දියුණු පිරිසක් වගේ වෙන්ට ඇති කියලානේ හිතෙන්නේ බැලු බැල්මට. මේ විදිහට නූතන විදිහට හිතන, නූතන විදිහට වැඩ කටයුතු කරන, නූතන විදිහට දේවල් පරිභෝග කරන පිරිසක් වගේ තමයි බැලු බැල්මට. නමුත් ඔන්න පොඩ්ඩක් අර පිළිගන්නපු දානි පිළි අරගෙන ඒක වළඳලා පොඩ්ඩක් වෙලා කතා කරනකොට තේරෙනවා අර වෙන මොනවාදෝ භූත තමයි හොයාගෙන යන්නේ. මොන කියනවා කවුදෝ එක්කෙනෙක් ඉන්නවලු සාතර කියන, ඒ සාතර කියන එක්කෙනා මෙහෙම එකක් කිව්වලු, අන්න ඒක අනුව තමයි අපි මේ දවස්වල කටයුතු කරන්නේ කියලා කියනවා. එතකොට මොකද්ද මේ හොයලා තියෙන්නේ? අර ඉන්නේ නම් මහා සැප සම්පත් බහුල නූතනයයි සම්මත, අර විදිහට අහස සූරන ඒදී ගොඩ නැගිලිවල තමයි ඉන්නේ. නමුත් ඉතිවිලි කල්පනා කොහොමද කියලා ගත්තොත් අන්න කොහෙදෝ ඉන්න ජපමන්ත්‍රකාරයෙක්ට රැවටිලා, ඒ ජපමන්ත්‍රකාරයා කියන විදිහට වැඩ කටයුතු කරගෙන පුද පූජා කරගෙන ඉන්නවා. ඉතින් එහෙම කියලා ඉවර වෙලා ඊට පස්සේ අහනෝ ඔබ වහන්සේ මොකද හිතන්නේ මේ වගේ මේ 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 දරුවට ප්‍රයෝජනයක් විදිහට, මේ ප්‍රතිකර්මයක් විදිහට කරන්න දෙයක් තියෙනවද, කරන්න දෙයක් තියෙනවද කියලා අහනෝ. දැන් ඒක දැන් උත්තරයක් දුන්නා නම් කිව්වා නම් මෙන්න මෙහෙම මේ වගේ දිහාවකට යන එතන තියෙනවා මේ විදිහේ ගහක්, ඒ ගහට මෙන්න මෙහෙම දෙයක් පූජා කරන්න කියලා වගේ කිව්වා නම් හරි සතුටු වෙනවා, හරි සතුටු වෙනවා. මටත් සෑහෙන ලකුණු ටිකක් දාගෙන මටත් බොහොම සමීප කරගන්න තිබුණා. හැබැයි මේ අහන ප්‍රශ්නේම මොකද්දෝ අවුලක් තියෙනවා, ප්‍රශ්නේම වැරදි. ඉතින් මේ පිළිගන්න විවෘත මනසක්, කතා බහ කරන්න විවෘත මනසක් පේන්නේ නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවක ඉතින් මොනවද අප්පා මන්නම් තේරෙන්නේ නැහැ කියලා නිකායින් එක තමයි වැඩේ. ඉතින් අර 37 වෙනි තට්ටුවේ බිමට පයින් හිටෙනවා, මේ වගේ කට්ටිය දැක්කාම 37 වෙනි තට්ටුවේ ජීවත් වෙනවා. ඉතින් ඒක තමයි වැඩේ. මොකද්ද මේ හොයන්නේ කියලා ගත්තොත් මොකද්දෝ ගූඪ ධර්මයක්. ඒවට තමයි කැමති. ඒවා තමයි විකිණෙන්නේ. ඒවට හරි මනාපයි, ඒවට හරි කැමති. ඒ වගේ දෙයක් දේශනා කරනවා නම් අන්න එයා තමයි හාමුදුරුවෝ. ඉතින් ඔය හම්බ වෙන එක්කෙනාගෙන් ඕක අහනවනේ. හම්බ වෙන එක්කෙනාත් බලනවනේ යකෝ. මෙයාට දුන්න නම් හරි මෙහෙම එකක් කියලා. ඔය අරේ මෙහෙම යන්න, අතපය රිදෙන තරම් දුරක් ඇවිදගෙන යන්න. ගිහාම තියෙනවා මේ විදිහේ ගහක්. ඒ ගහ පොඩ්ඩ වටේ කැරකිලා බලන්න, මොකක් හරි නිකන් තියෙනවද අමුත්තක් දැනෙනවද ඕගොල්ලන්ට කියලා. චුට්ටක් කැරකනකොටම දැනෙනවා වට සම්පූර්ණ වැටයක් යන දෙයක්කුත් නැහැ. හරි. එහෙනම් හරි. මේ ගහට හැමදාම ගිහිල්ලා පහනක් පූජා කළොත් වැඩේ හරි. පූජා කරන ගමන් බලන්න මේක බාරගන්න මේ විදියට අමනුෂ්‍ය බලවේගයක් නැත්නම් මේ විදියට දෙවි කෙනෙක් ඉන්නවා. එයත් සමහර විට ඕගොල්ලන්ට සලකුණක් පෙන්නයි. අනේ දවස් දෙකක් යනකොටම සලකුණකුත් පේනවා. ඉතින් හරිනේ වැඩේ. මේ හාමුදුරු තමයි අපිට මේ මැජික් එක කියලා දුන්නේ. මේ හාමුදුරු තමයි බුදු හාමුදුරන්ටත් වැඩිය උතුම් කියලා. ඔන්න ඊට පස්සේ පටන් ගන්නවා. ඒ වගේ ජීවිතයක්, ඒ වගේ ලෝකෙක අපි තාම ජීවත් වෙන්නේ කියලා කිව්වොත්, මේ බුදුරජාණන් වහන්සේ මෙච්චර මේ කාලයක් තිස්සේ මේ විදිහේ සත්‍යයට නැඹුරු, සත්‍යයේ පිහිටි දහමක් කියද්දී මේ විදිහේ ගූඪ ධර්ම, මේ විදිහේ භූත ධර්ම, මේ විදිහේ දූපත් මානසිකත්වයකින් මිදෙන්න තාම බැරි වෙලා තියෙනවා. ඉතින් පිටරට ඉන්න කට්ටිය නම් කල්පනා කරනවා අපි නම් දූපත් මානසිකත්වයෙන් මිදුණා, අපි නම් මේ ලෝකය දැකලා තියෙනවා, අපි නම් මේ විදියට නූතන විදියට කටයුතු කරනවා හිතනවා කියලා. නමුත් බලන්න ඕනේ ඒ රටවල් වලට ගිහිල්ලත් ඒ රටවල් වලත් ඔන්න අංජනන් දේවි හරි අන්න හදාගෙන අඳුනක් හරි හදාගෙන ඒකෙන් හරි බලන්න පුරුදු වෙලා ඉන්නවා මේ කට්ටිය. නැකත් බලන එකකුත් නැතුව නෙමෙයි ඔය ඩයස්පෝරා වල කමියුනිටි වල එහෙම කවුරුත් ඉන්නවා. ඉතින් ඒක තමයි වැඩේ. ඒවා තමයි තාමත් වටිනා විදිහට පේන්නේ. ඒවා තමයි තාමත් අන්න මේ නියම ධර්මයේ විදිහට පේන්නේ. ඉතින් අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන සත්‍ය ධර්මය, බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සත්‍යයේ පිහිට ස්වභාවය වෙනුවට මොනවාදෝ ගූඪ ධර්මයක් තියෙනවා නම් ඔන්න වැඩි හරි. මොනවා හරි එළියක් පෙවුනොත් අන්න වැඩේ හරි. කවුරු හරි මොකක් හරි මැජික් එකක් දැම්මොත් අන්න වැඩේ හරි. ඉතින් එහෙම අපේක්ෂාවෙන්, එහෙ ඒ විදිය අදහසකින් තමයි ගොඩදෙනේ කටයුතු කරන්නේ. ඉතින් එහෙම කටයුතු කරන පිරිසකට, සමාජයකට මේ විදිහේ සත්‍ය ධර්මයක්, සත්‍යයේ පිහිට ධර්මයක් ගෝචර වෙයිද කියලා ඇහුවොත් ගොඩදෙනෙට ගෝචර වෙන්නේ නැහැ. අදාළ නැහැ, ඒගොල්ලන්ට අදාළ නැහැ. ඒ වෙනුවට මොකද්දෝ වෙන එකක් හොයනවා. වෙන එකක් අපේක්ෂා කරනවා. ඒ විදිහේ දෙයකට අනුග්‍රහයක් නොකරොත් ආපෝ ඒ හාමුදුරුවෝ හරි නැහැ වගේ. මං ඇහුවා, මුකුත් උත්තරයක් දුන්නේ නැහැ. මං නම් තේරෙන්නේ නැහැ කියලා කිව්වා. මට නම් එහෙම එකක් පේන්නේ නැහැ කියලා කිව්වා. නිහඬව ඉඳියා. හරිනේ, ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. ආපෝ අහලා බලනවා. මේ දරුවා දිහා බැලුවාම ඔබ වහන්සේට මොකක් හරි පේනවද? මොනවද පේන්නේ කියලා ඇහුවාම කියනවා, නැහැ, ඉතින් මෙයාගේ අනාගතේ වගේ පේනවද? එහෙම එකක්වත් පේන්නේ නැහැ මේ හාමුදුරුවෝ. එහෙම එකක්වත් පේන්නේ නැත්තම් වැඩක්ම නැහැ කියලා. ඉතින් ඒක තමයි හරි. වැඩක්ම නැහැ. වැඩක්ම නැති හාමුදුරු කෙනෙක් කියලා ඔප්පු කරලා සනාථ කරලා එන එක තමයි සුදුසු. මොකද මේ මිනිස්සු හොයන්නේ වෙන එකක්නේ. ඒ ඔඩියන්ස් එක හොඳයි. අර ඒ අදාළ කට්ටියට හොඳයි. අදාළ කට්ටියගේ ලනු කන්න මේ විදියට නොයෙකුත් දේවල් වලට හසු වෙන්න, නොයෙකුත් දේවල් වලින් හුරා කන්න වගේ හොඳ පිරිසක්. ඒකට ඒ පෝෂණය කරන කෙනෙක් හම්බු වෙන්න ඕනේ. පෝෂණය කරන කෙනෙක් හම්බුනාම බඩපොකුත් එක්ක එළියට අදිනවා. ඇඟ සුදු මැලි වෙනකන් ලේ ටිකත් ඔක්කොම අදිනවා. මොකද හේතුව අන්න හම්බුණා. ගහට ගහක් හම්බුණා. අර විදියට පෝෂණය කිරීමක් බලාපොරොත්තු වෙනවා නම් පෝෂණය කරන කෙනෙක් හම්බුනාම හරි. ඒක තමයි වැඩේ. නමුත් අන්න නියම ධර්මයක් ගැන කතා කරනවා නම් මේවා නෙමෙයි අපි අනුග්‍රහ කළ යුත්තේ. මේවා ප්‍රතික්ෂේප කළ යුතුයි. ඒ ප්‍රතික්ෂේප කිරීම තමයි මේ මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ මේ සිද්ධ කරන්න. යම් කිසි දෙයක ඉංගියක් සිද්ධ කරනවා, ඕක නෙමේ නියම වැඩේ, ඔයිට වැඩි එහා ගියපු වැඩක් තියෙනවා. ඕවා නෙමේ නියම වටිනාකම්, ඔයිට වැඩි එහා ගියපු වටිනාකමක් තියෙනවා කියලා වෙන මොකද්දෝ දිශාවකට පෙන්නුම් කිරීමක් සිද්ධ කරන්න උත්සාහ ගන්නවා. ඒක තමයි වැදගත්. එහෙම නැත්නම් කවදාවත් අපි ඔය කියන බාහිර දේවල් මත යැපීම් එවෑන් මිදෙන්න සූදානමක් නෑ අපි ළඟ. මේ විදිහට නොයෙකුත් ගුඪ ධර්ම වලින් යැපීම් එවෑන් මිදෙන්න කල්පනාවක් නෑ අපි ළඟ. ඒ වෙනුවට හැමදාම ඒ දේවල් මත පදනම් වෙලා හැමදාම ඒ දේවල් අගය කරමින් ඉන්න සූදානමක් ඉන්න අනුග්‍රහයක් තමයි ගොඩ දෙනෙක් ගාව තියෙන්නේ. ඒක නිසා නැවත නැවත මේ බාහිර ගුඪ ධර්ම, මේ බාහිර දේවල්, මේ බාහිර පුද්ගලයෝ, මේ වගේ දේවල් මත යැපීමක් නෙමෙයි මේ යෝජනා කරන ධර්මය, මේ යෝජනා කරන ප්‍රතිපදාව. ඒ වෙනුවට මොකද්ද මේ යෝජනාව? අන්න තමුන් තමුන්ට ආලෝකයක් වෙන්න කරන ආරාධනාවක්, තමුන් තමුන්ට පිහිටක් වෙන්න කරන ආරාධනාවක්. මේ විදියට බාහිර ලෝකේ සෙවීම් පරීක්ෂා කිරීම වෙනුවට ඇතුළත සෙවීම්, ඇතුළත පරීක්ෂාවක් පිළිබඳ කරන ආරාධනාවක්. ඒක තමයි මේ තියෙන්නේ. එතකොට බාහිර ලෝකෙන් බියක් මතුවෙලා එනවා නම් ඒ බියට හේතු කාරණා ඇතුළත තියෙනවා. බාහිර ලෝකෙන් අනතුරක් මතුවෙලා එනවා නම් ඒ අනතුරට හේතු කාරණා ඇතුළත තියෙනවා. එතකොට ඒ බව දැනගෙන නියම සත්‍යයේ පිහිටි නියම පුහුණුව අඳුනන කෙනා මොකද කරන්නේ? අන්න මේ ඇතුළත හේතු කාරණා දුරු කරනවා. බියට හේතු කාරණා ඇතුළත දුරු කරනවා. අර විදිහට අනතුරු වලට හේතු කාරණා ඇතුළත දුරු කරනවා. අන්න එහෙම දුරු කිරීමක් සිද්ධ කරොත් අන්න නියම බුද්ධ පුත්‍රයෙක් බවට පත් වුණා. නියම ධර්මය පිළිබඳ අදහසක් උත්සාහයක් ඇති කරගත්තා. ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේගේ පීති වාක්‍ය. මේ පීති වාක්‍යයක් කියමින් කියන්නේ මොකද්ද? මේ විදිහට ගූඪ ධර්ම, මේ විදිහට වැරදි ධර්ම, මේ විදිහට බාහිරය හොයන ධර්ම වෙනුවට අන්න ඇතුළත 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 දමනයක් කරගත්ත දන්තං ඇතුළත දමනය කරන ලද සාරේ පතිට්ටිතං මේ විදිහට හරේහි පිහිටලා තියෙනවා. අර විදිහට වැඩක් නැති දේවල් වල නෙමෙයි, පිටපොත්තේ නෙමෙයි, හරේම පිහිටලා තියෙනවා. නියම වටිනාකම් වල පිහිටලා තියෙනවා. පිටපොත්තට නැත්තං අර වැඩක් නැති දේවල් වලට පිහිටීමකට ඒ විදිහකට අනුග්‍රහයක්වත් කරන්නේ නැහැ. ඒ විදිහට හැම වෙලේම හරේ පිහිටීමක් සඳහා, නියම ශාරේ පිහිටීමක් සඳහා අනුග්‍රහයක් කරනවා. ඊට පස්සේ මේ ඇතුළත පරිවර්තනයක් නිසාම ආශ්‍රවයන් ශය කිරීමක්, අර විදිහට බාහිරෙන් අනතුරු එන්න හේතු වෙන මේ ඇතුළත තියෙන අපි කියන්නේ අර කටුවක් වගේ, එහෙම නැත්නම් උලක් වගේ, එහෙම නැත්නම් අර ආමෙට හිටිනවයි කියන්නේ බඩේ තියෙන ගුලියක් වගේ හැදිලා ඒක වමාරලා දාලා තියෙනවා. ඒක වමාරලා දාලා තියෙනවා වත්ත දෝසං. ඒ විදිහට වමාරලා දැමීමක් සිද්ධ කරනවා. අනේ වමාරලා දැමීම නිසාම මොකද වෙන්නේ? බාහිරෙන් අනතුරක් එන්න හැකියාවක් නැහැ තවදුරටත්. බාහිරෙන් බියක් එන්න හැකියාවක් නැහැ තවදුරටත්. එතකොට අපිට ඔය බිය අනතුරු එනකොට අපි ප්‍රාර්ථනා කරනවා, අනේ මෙහෙම එකක් ආපහු නොඒවා, මෙහෙම දුකක් වේදනාවක් ආපහු නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරාට එහෙම වෙන්නේ නැහනේ. මේ හොයාගෙන ආවෙම මොකද්ද? ඇතුළත ආකර්ෂණයක් තියෙනවා. ආකර්ෂණයක් තියෙනවා. ඒතර ප්‍රාර්ථනාවකින් ඒක දුරු වෙන්නේ නැහැ. ඒ වෙනුවට අන්න තේරුම් ගත යුතු තමයි මේ ඇතුළත තියෙන මේ කටුව, එහෙම නැත්නම් මේ බඩේ නිකන් අර කුණු කුණු එකතු වෙලා ගුලියක් හැදිලා තියෙනවා. බලල් මවිල් අනම් මනං කුණු කන්දල් අනම් මනං ඔය ගිලෙනේවා වැඩක් නැති ඒවා එකතු වෙලා ගුලියක් හැදෙනවා. ඒ ගුලිය ඔය ආමෙට හිටියයි කියලත් සමහර වෙලාවට කියනවා. මෙහෙනම් මන් දන්න වෙන මොකක්ද වචනේ කියලා. ඒක සම්පූර්ණ මෙයාගේ ආහාර දාමය, මෙයාගේ ශරීර සෞඛ්‍ය විකෘති කරනවා. බේතක් බිව්වත් ඇඟට අල්ලන්නේ නෑ සමහර විට. ඊට පස්සේ බේත් නොබොන වෙලාවට බේත් ඇඟට අල්ලනවා. ඔන්න විදිහ මොකද්ද එකක් තියෙනවා. එතකොට ඒ වගේ එකක් හිර වෙලා ඇතුලේ තියෙනකොට අන්න මොකද වෙන්නේ? සම්පූර්ණ උඩු යටිකුරු වෙලා යනවනේ. මානසික තත්ත්වය, කායික සෞඛ්‍ය සියල්ල විකෘති වෙලා යනවා. විකෘති වෙලා යනවා. ඉතින් විකෘති වෙලා ගිහිල්ලා මේක නිසාම මේ තැනැත්තා ලෙඩ දුක් සහිත තැනැත්තෙක් බවට, මානසික වෙහෙස පීඩා සහිත තැනැත්තෙක් බවට, තම තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න බැරි තැනැත්තෙක් බවට පත් වෙනවා. මොකද උනේ? අන්න අර ඇතුළත මොකද්දෝ ජරාවක්, ගුලියක්, කටුවක් හිර වෙලා තියෙනවා. ඒතර ඒක වමාරණකම් අන්න ලේසි නෑ. ලේසි නෑ. එතකොට අපිටත් වෙලා තියෙන මොකද්ද? එන දුක් කරදර එන්න හේතුනේ මේ ඇතුළත තියෙන මොකද්ද? උණක් හිර වෙලා, කටුවක් හිර වෙලා, ගුලියක් හිර වෙලා. ඒක තමයි නියම හේතුව. බියක් අනතුරක් එනවා නම් ඒක තමයි නියම හේතුව. එහෙම නැතුව වෙන ආකර්ෂණයක්, බාහිරේ බලපෑමක් නෙමේ තියෙන්නේ. ප්‍රාර්ථනා කරලා ගොඩ යන්නත් බෑ. ඒ වෙනුවට මොකද්ද? කර්ම ආකර්ෂණයක් තියෙනවා. එක එක්කෙනාට එක එක දේවල් තියෙනවා. සමහරුන්ට අසනීප විදිහට එනවා. සමහරුන්ට කොහේ ගියත් හම්බ වෙන්නේ මොකෙක් හරි විෂම පුද්ගලෙක් තමයි. ඒ විදිහේ 10 තැනකට ගියත්, 10 දෙනෙක් දුරස් කරලා 11 වෙනියෙක් හොයාගත්තත්, අර විදිහේම විෂම ස්වභාවයක් ඒ තැනැත්ත තුළත් තියෙනවා. ගිහි දේවා ගෙවල් අතහැරලා ඇවිල්ලා පැවිදි වෙලා ඉඳියත් අර විදිහේම විෂම පුද්ගලයෝ හම්බ වෙනවා. ඇයි ඒ? අන්න අර මොකද්දෝ ඇතුළත තියෙන ආකර්ෂණයක්. ඒ ආකර්ෂණයක් තියෙනවා. එතකොට ඒ ආකර්ෂණය නිසා ඔන්න බාහිරෙන් අනතුරු, බාහිරෙන් බිය මතුවෙලා එනවා. එතකොට අර විදියට මේ ජප මන්ත්‍ර වලින්, අර විදියට මේ දෙවියන් ඇදීමෙන්, අර විදියට ගූඪ ධර්ම හොයාගෙන යාමෙන්, අර විදියට සෙත් සාන්ති කරගැනීමෙන් ඕක විසඳන්න බෑ. ස්ථිර විසඳුමක් නෙමෙයි. ඒක නිසාම බුදුරජාණන් වහන්සේ නැවත නැවත මේ ස්ථිර විසඳුමක් සඳහා කරන අනුග්‍රහයක්, නිවැරදි විසඳුමක් සඳහා කරන අනුග්‍රහයක් කිව්වට නරක නෑ මේ දේ. ඉතින් ඒක තමයි මේ සිද්ධ කරන්නේ. ඒක තමයි මේ සිද්ධ කරන්නේ. එතකොට ඒ විදිහට කරන පුහුණුවක්, පරිවර්තනයක්. හරියට නිකන් ඔය ඇතුළත ඔය බඩේ හිර වෙලා තියෙන ගුලියක්, ඒ විදිහේ කුණු ගුලියක්, ඒ විදිහේ දෙයක් පිට දාන්න අන්න ලය විරේකයක් කරන වෙද මහත්තෙක් වගේ. ඔය ඔය කොහෙද මන්ද ඔය ගලේ වෙල පැත්තේද කොහෙද ඉන්නව වමනේ වේද මහත්තයෙක්, මුස්ලිම් මිනිස්සේ. එතකොට අල්ලට මොන හරි දානවා. අල්ලේ අල්ලේ රැඳුනොත් බේත් දෙනවා, අල්ලේ රැඳෙන්නේ නැත්නම් බේත් දෙන්නේ නැහැ. අල්ලේ රැඳෙනවා කියන්නේ විසක් තියනවා කියලා. ඉතින් අරක බිව්වට පස්සේ මොකද වෙන්නේ? බඩේ තියෙන දේවල් ටික ඔක්කොම බාල්දියකුත් අරගෙන තමයි වැඩේ පටන් ගන්නෙ. ඔන්න ඉතින් අත්මුතු පරම්පරාවක කාපු ඒවා ටික ඔක්කොම පිට දානවා. පිට දාන. එතකොට මුලින් නම් උදේට කාපු ඒවා, මේ දවල්ට කාපු ඒවා කියලා පටන් ගත්තන මොකද ඔන්න ටිකක් වෙලා යනකොට මේ කවදා කාපු ඒවාද කියලා හිතෙන තරමට, මෙහෙම දේවලුත් මගේ බඩේ තියුණාද කියලා හිතෙන තරමට ඔන්න කුණු කන්දරක් මතුවෙලා එනවා. වමනයක් මතුවෙලා එනවා. සමහර වෙලාවට නිකන් කළු පාට ගුලි වගේ පිට වෙලා යනවා. මෙහෙම ඒවා කවදා කාපුවද, මෙහෙම ඒවා මගේ බඩේ තියුණාද, මොනක් පිරියාවද මේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඔන්න ඔය විදිහට මේ ලය විරේකයක් කරන වෙදමහත්තෙක් වගේ තමයි මේ භාග්‍යවතුන් වහන්සේ. මේ ඇතුළත තියෙනවා කටුවක්, මේ ඇතුළත තියෙනවා ආමේට හිටලා. අන්න ඒක අයින් කරන්න ඕන. ඒක අයින් කරගන්න නිවැරදි සුවතාවයක්, නිවැරදි නිරෝගී භාවයක් ගන්න බෑ. ඉතින් ඒක නිසා කෙසේ නමුත් දුක්ඛිතව නමුත් මේ අයින් කරන ප්‍රතිපදාව හරහා යන්න ඕනි. ඒක තමයි නියම විසඳුම. එහෙම නැතුව වෙන දේවල් වලින් අපේක්ෂා කරන්න බලාපොරොත්තු වුණාට, වෙන දේවල් පස්සේ ගියාට ඒවා නියම විසඳුම් නොවන ප්‍රශ්නේ තියෙනවා අපි ඉදිරියේ. ඒක නිසා අන්න තමයි මේ ඇතුළත කටු අයින් කරන අසුලුව, මේ ඇතුළත කුණු කන්දලේ අයින් කරන අසුලුව හික්මීමක් ඇති කරගන්න. ඒ හික්මීම හරියට සිද්ධ කරොත් බාහිර ලෝකයේ ප්‍රශ්න, බාහිර ලෝකයේ බිය, බාහිර ලෝකයේ පුද්ගලයෝ, බාහිර ලෝකයේ දේවල් සියල්ල විසඳෙනවා. සියල්ල විසඳෙනවා කාලෙත් එක්ක, දවසෙන් දෙකෙන් නෙමෙයි. ක්‍රමානුකූල විසඳෙනවා. ඒක ගැන සහතික කරලා කිව හැකි. ඇතුළත පරිවර්තනය වෙනකොට බාහිරේ එකට අනුව වෙනස් වෙන්න ඕනේ. මේ වෙනස සඳහා පොඩි කාලයක් යනවා. නමුත් ගැටලුවක් නැහැ. ඒ විසඳීම සිද්ධ වෙනවා. අසනීප අමාරු තියෙනවා නම් ඒ අසනීප අමාරු වලින් මිදීමක්, අර විදියට බාහිරේ ප්‍රශ්න සහිත පුද්ගලයෝ ඉන්නවා නම් ඒවෑන් මිදීමක්, තමුන්ට බිය අනතුරු වෙනවා නම් ඒවෑන් මිදීමක්, මේ විදියට මතුවෙලා එනවා. ඒ සඳහා කළ යුත්ත තමයි අර විදියට මේ යම් කිසි භාවනාවක් පුහුණුවක් ඇති කරගන්න. ඒක තමයි එකම විසඳුම. එතනින් එහාට වෙන විසඳුමක් නැහැ. කොහෙන් ගියත් මේ පාරෙන් එන්න වෙනවා අන්තිමට. හරි, ඕන දිහාක ගිහිල්ලා බලන්නකො. මේ කල්පෙ බැරි නම් තව කල්ප ගණනාවකින් හරි මේ පාරෙන් එන්න වෙනවා. ඕන භාවනා ක්‍රමයක් කරලා බලන්නකො. මේ කල්පෙ බැරි නම් තව කල්ප ගණනාවකින් හරි මේ ක්‍රමේ කරන්න වෙනවා. ඒක නිකන් ආයි බොහොම පැහැදිලි. ඒක බොහොම පොළොවේ අත ගාලා කිව්ව හැකි, සනාථ කළා කිව්ව හැකි. ඔය සැකයක් තියාගන්න එපා. වෙන කොයි පාරෙන් ගියත් කවදා හරි මේ පාරෙන් එන්න වෙනවා. එදාට අපි අර වෙන පාරවලින් ගියපු කට්ටියට නිකන් එකපාරට බාරගන්නෙත් නෑ. නිකන් පොඩ්ඩක් කෝචෝක් කරලා තමයි බාරගන්නේ. පොඩ්ඩක් නිකන් චාටර් කරලා නෝන්ඩි කරලා තමයි බාරගන්නේ. මේම පාරවල ගියා නේද, කමක් නෑ, ආපහු මේ පාරෙන්ම එන්න උනා. මේ විවිධ ක්‍රම කියනවා ඇවිල්ලා. මෙහෙම භාවනා ක්‍රමයක් තියෙනවා හාමුදුරුවනි, ඒක කරොත් මොකද? මෙහෙම භාවනා ක්‍රමයක් තියෙනවා, ඔබ වහන්සේ ඒක ගැන කියන්නේ මොකද්ද? මම මෙහෙම භාවනා ක්‍රමයක් කරනවා, මමත් ඔබ වහන්සේටත් ඔන්නම් කියලා දෙන්නම්. එහෙම කියන කට්ටියත් ඉන්නවනේ. හරි, එහෙම කියන කට්ටියත් ඉන්නවා. මේ ෆුල් ටයිම් මේ බහැලා මොකක් හරි වැරදි දෙයක් හරි කරගෙන ඉන්න කට්ටියනේ මේ පැවිද්දෝ කියන්නේ. හරි, අර නිකන් කොහෙන්දෝ පැරිෂුට් එකකින් ඇවිල්ලා කියනවා මම මේ භාවනා ක්‍රමයක් කරනවා. ඒක නිකන් නිවනටම ඉලක්ක කරලා කරන එකක් වගේ. ඒක මටත් මම ඕනනම් කියලා දෙන්න. එහෙම කියන කට්ටියක් තියෙනවා. ඉතින් ඔය කොයි කොයි කියේවා කියන කට්ටියට උනත් අපි නිහඬව කියන්නේ මොකද්ද? මේ පාරෙන් එන්න වෙනවා. කොහේ ගියත් කොහොම ගියත් මොන කල්පෙදි හරි ආපහු මේ පාරෙන් යන්න වෙනවා. වෙන පාරක් නැහැ. වෙන පාරක් නැහැ. සමහර වෙලාවට ඒගොල්ලෝ ඒ පණිවිඩය අහන්න සූදානම් නැත්තම් නිහඬ බවකින් පිළිතුරු දෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඔගොල්ලොන්ට විශ්වාසයක් කරගෙන යන්න කියලා කියන්න වෙනවනේ. ඔගොල්ලන් මොකක් හරි විශ්වාස ඉදිය කරගෙන යන්න. මොකද ආපස්සේ අහන විදියෙන්ම සමහර වෙලාවට සද්දාවක් පිටලා නැහැ. එහෙම උත්සාහයක් නැහැ. ඉතින් එතකොට බලහත්කාරයෙන් අපිට මේ බේත් පවන්නත් බෑනේ. ඒ වෙනුවට විශ්වාස විදියට කරගෙන යන්න. කවදා හරි දවසක මේ පාරෙන් යන්න වෙනවා විශ්වාසයේ ඇති වෙච්ච දවසක. එතකන් ඉතින් පරීක්ෂාවක් තමයි තියෙන්නේ. සමහර විට මේ භවයේදී වෙන්න පුළුවන්, මේ ජීවිතේදී. එහෙම නැත්නම් තව කල්ප ගණනාවකින් වෙන්න පුළුවන්. මෙතේ බුදුහාමුදුරුව හම්බුණත් ගිහිල්ලා කියන්නේ ওই ටික තමයි. එහෙනම් ඇවිදලා බලපන්, වාඩි වෙලා ඉඳලා බලපන්, මේ දිරේ දිනලා වැඩ සිහියෙන් කරලා බලපන් කියලා. ඒ ස්වාමීන් වහන්සේත් ඒ බුදුරජාණන් වහන්සේත් අන්න මූලික උපදෙස් ලබා දේවි. මූලික උපදෙස් පටිය දාලා දේවි. ඉතින් ඒක තමයි වැඩේ. ඉතින් අපි මේක අහන්න සූදානම් කවදද, අපි මේක යෙදෙන්න සූදානම් කවදද කියන එක තම තමුන්ගෙන් අහලා බලන්න. මේක ඉතින් කරන්න දෙයක් නැහැ. එක එක්කෙනා එක එක පමණින් යෙදෙනවා. ඒ තමුන්ගේ ශක්ති ප්‍රමාණය තමයි ඉතින්. අපි අමනාපයක් නැහැ. ඒ තම තමුන් පුළුවන් විදිහටනේ ඉතින් යෙදෙන්න වෙන්නේ නේද? ඒක ඉතින් කරන්න දෙයක් නැහැනේ. ඒක කරන්න දෙයක් නැහැ. සමහරු කරඬුව විදියට ඔළුව උඩ තියාගෙන වඩම්මගෙන යද්දි තව කෙනෙක් පාපිස්සර දාලා කකුල පිහලා යනවා. කරන්න දෙයක් නැහැ. දෙදෙනාම ඉතින් තම තමුන්ගේ ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කරා කියන එක තමයි කියන්න වෙන්නේ. මේ විවිධ හේතු කාරණා ඉදිරිපත් කරමින් කල්දමදම ඉන්න කට්ටිය විවිධ හේතු කාරණා ඉදිරිපත් කරමින් වෙන ගමන් යොදා ගන්න කට්ටි අතරේ ඔන්න සමහර විට පිට රටක ඉඳගෙන වෙන රටක ඉඳගෙන කෙලින්ම මේ භාවනා වැඩසටහනකට එනවා එයාපෝට් එකේ ඉඳලා. ඊට පස්සේ ආපහු එයාපෝට් එකට තමයි යන්නේ. අතරමැද වෙන මුකුත් ගමන් නැහැ, ඥාතියෝ නැහැ, අදාළ නැහැ. හරි, අර ගෙවල් දොරවල් වලත් ඒ රටවල් වල වුණත් එන්න පුළුවන් කමට ආව නෙමෙයි. දහසක් වැඩ අතරමඟ නවත්තලා මල්ලෝ අනාත කල්ලා තමයි ඇවිල්ල තියෙන්. හැබැයි අන්න වටිනා කැපකිරීමක් වටිනා බරක් තියල තියෙනවා. තියල තියෙනවා රිදියට එයාපෝට් එකෙන් කෙලින්ම භාවනා මධ්‍යස්ථානයකට එන්න පුළුවන්ද? භාවනා මධ්‍යස්ථානෙම ඉන්න කාලය ගත කරලා ආපහු එයාපෝට් එකටම යන්න පුළුවන්ද? මේ උපන් රටට ඇවිල්ලා ඒ විදියට ඇවිල්ලා යන්න පුළුවන්ද කියලා ඇහුවොත් ප්‍රශ්නයක්නේ. ප්‍රශ්නයක්. නමුත් ඒක එක්කෙනාගේ කැපකිරීම තමයි ඉතින්. එක එක්කෙනාගේ හැකියාව තමයි ඉතින්. ඒ කැපකිරීමට හැකියාවට අනුව ප්‍රතිඵල තියෙනවා. ප්‍රතිඵල තියෙනවා. සාමාන්‍යයෙන් මේ පුහුණුව ගැන කතා කරනකොට තියෙනවා වචනයක් මේකට ටිකක් අර පරුෂ ගතිය හොඳයි කියලා. පරුෂ ගතිය කිව්වහම මොන විදිහේ අදහසක් එනවද දන්නේ නැහැ මේ අහගෙන ඉන්න පිරිසට. පරුෂ කිව්වහම නිකන් වැරදි අදහසකුත් එන්න පුළුවන්. නමුත් මේ පුහුණුවට අදාළ වෙන පරුෂ ගතියක් තියෙනවා. ඒ පරුෂ ගතිය ඉංග්‍රීසියට දැම්මොත් ඔය grit කියන වචනෙන් සඳහන් වෙනවා. එහෙම නැත්නම් ඔය fortitude කියන වචනෙන් සඳහන් වෙනවා. ඒකේ අදහස මොකද්ද? මේ කොතෙකුත් ප්‍රශ්න, කොතෙකුත් කරදර බාධක. හැබැයි මෙයා මේ ගත්ත දේ අතාරින්නේ නැහැ. ගත්ත දේ අතාරින්නේ නැහැ. එක එක බාල්දි පෙරලෙනවා, වෙන වැඩ කටයුතු දෙනවා. හැබැයි අතරේ මේ විදියට ගත දේ අතාරින්නේ නැහැ. ගෙදර කට්ටිය ඇවිල්ලා කිඳිරි ගන්නවා, අයියෝ මේ අවුරුදු කාලේ භාවනා කරන්න ගිහිල්ලා හරියනවද අපිත් එක්ක ඉන්න, මේ භාවනා කරලා හරියනවද අපිත් එක්ක යන් කියලා ඔය විදියට කුණු කුණු ගන්නවා. නමුත් අන්න සැලෙන්නේ නැහැ. ගහමරා ගන්න යන්නෙත් නැහැ. හැබැයි වැඩේ අතහැරලත් නැහැ. ඔන්න ඔය විදිහේ නිකන් අමුතු පරුස ගතියක්. මේ කියන ඒවා නිකන් අර කියන ඒවා ඇහෙනවා. හැබැයි නාහනවා වගේ තමයි තේරෙන්නේ. මේ වටපිටාවේ කට්ටිය එක එක උපදෙස් දෙනවා. ඇහුවා වගේ තේරෙනවා තාවකාලිකව. නමුත් බලනකොට අහලා නැහැ. මොකද්දෝ නිකන් තියෙනවා අමුතු පරුස ගතියක්. මේක හොඳ. ඒක මේකට සාමාන්‍ය මේ පුහුණුවකට නිවනට වාසියට හිටිනවා. එහෙම නැත්නම් ඔය හැම එක්කෙනාම කියනවා අහන්න ගියාම අනිවාර්යයෙන් වැරදි තැනක ගිහිල්ලා තමයි නතර වෙන්නේ. හැම එක්කෙනාම සනසවන්න ගියාම අනිවාර්යයෙන් කවුරුත් සනසෙන්නේ නැතුව තමයි නතර වෙන්නේ. ඒක නිසා අන්න ඒ විදිහේ නිකන් අමුතු ගටක්, මේ මොන දේ ආවත් අත් නොහරින ගටක්, මේ විදිහට පරුස ගතියක්, ඒ වගේ දෙයක් තියෙනවා නම් ඒ චරිත ස්වභාව අන්න මේකට වාසියට පිහිටලා හිටිනවා. නැත්තම් ගෙවල් දොරවල් මිනිස්සු අතහැරලා දාලා භාවනා මධ්‍යස්ථානයකට එන්න හැකියාවක් නැහැනේ. මේ විදිහට මේ පිටරටෙන් ඉඳලා මේ රටට ඇවිල්ලා ඥාතිව නොබැල යන්න හැකියාවක් නැහැනේ. මේ විදිහට භාවනාම කරලා කරලා හරියනවද? මම මේ පොඩි රවුමක් ගහලා නයිට් ක්ලබ් එකකට වගේ පොඩි ට්‍රිප් එකක් දාලා එනවා කියලා වගේ අදහසක්කටත් ඉඩ දෙන්න ඉඩ තියෙනවනේ. එහෙම නැත්තම් නෑ. ඒ ඔක්කොම වටිනාකම් නෙමෙයි. ඒවා නෙමෙයි නියම වටිනාකම්. ඒ වෙනුවට ප්‍රමුඛතාව වෙනස් කරලා තියෙනවා. අර පරුස ගතිය තමයි. කීම නාහන ගතියක් තියෙනවා. ඒක හොඳයි අප්පා. ඒක හරි සෝක්. ඒක හරි සෝක්. මන් දන්නේ මගෙත් තියෙනවා නිකන් පොඩි කාලේ ඉඳලම තියෙනවා නිකන්. පයින් එපා පුතේ ඔතනින් එහෙම කිව්වොත් එයා පැත්තෙන් ගිහලා ඒ වගේ උසකීම පයින්නවා. ඉතින් දත් දත් ගැලවිලා බඩට යනවා. මූණ හරහා මැහුම් පාරවල් අතපය කැඩෙන්න තියෙන ඔක්කොම කැඩිලා. ඉතින් ඕක තමයි වැඩේ. හරි සෝක්. කවුරු කිව්වත් අහන්නේ නැහනේ. ඔතනින් එහෙම පයින්න එපා පුතේ කිව්වා. කිව්වනේ. ආයි කිව්වනේ මේ ඔක්කොම ලෑස්ති කරලා පැරිෂුට් එකත් ලෑස්ති කරගෙන පයින්න ලෑස්තිලා ඉන්න මනුස්සයට එපා කිව්වහම ඉතින් මොකද කරේ? මෙතනින් පැන්නේ නැහැ. එහා පැත්තෙන් ගිහිල්ලා පැන්නා. වැඩිලා වැඩිලා එහෙමම මූනේ අන්න මැහුම් ගණනාවක් කම්මුල හරහා. ඉතින් කියනවා පැන්නා නේද? එපා කිව්ව නිසාම පැන්නා නේද? ඒක තමයි වැඩේ. ඒක තමයි වැඩේ. ඒ පරුස ගතිය හොඳයි. ඒ පරුස ගතිය හොඳයි. ඒක තමයි මේ වගේ ප්‍රතිපදාවකට යහපතට පිහිටන්නේ. එහෙම නැත්නම් ඔය හැම එකේම කියන දේවල් අහගෙන ඉන්න ගියා නම් බෑ, මෙහෙම ජොබ් එකක් නම් කරන්න බෑ. ෂුවර්. ඒ වගේ කට්ටිය කියන ඒවා අහගෙන ඉඳියා නම් මෙහෙම ගමනක් නම් එන්න බෑ. ෂුවර්. සමහර වෙලාවට මේ අදහස දැනගත්තට පස්සේ, මේ යන්න යන ගමන දැනගත්තට පස්සේ නොයෙකුත් අවස්ථාවල අවුරුදු ගණනක් පුරාවට ඉදිරිපත් වෙලා තියෙනවා මේ ඕකනම් කරන්න එපා කියන යෝජනාව. එතකොට නිකන් ඒ යෝජනාවත් එක්ක ලොකුවට නිකන් ගහ මරා ගන්න ගියෙත් නෑ වගේ. ගහ මරා ගන්න ගියෙත් නෑ වගේ. සමහර විට නිකන් ඇහුවා වගේ දීපු යෝජනාව බාරගත්තා වගේ කියන දේ ඇහුවා වගේ ගතියකුත් තාවකාලිකව පෙවුණා. නමුත් වන මාස දෙක තුනයි යනකොටම තේරෙනවා ආයි කිසිම වෙනසක් නෑ. සුළුපටු වෙනසක්වත් නෑ. යන්නෙම ඒ යන්න හිතාගත්ත අර මොකද්දෝ අදහසක් තමුන් තුළින් ඇති කරගත්ත ඒ ගමන තමයි යන්නේ. ඒ ගමන තමයි යන්නේ. අර කිව්වට අහන්නේ, කිව්ව නාහන ගුරු කොහෙන් ගියත් එකයි කියලා කියන්නේ එහෙම තමයි. ඉතින් ක්‍රමවේදී ඉතින් ගෙවල් කට්ටියත් තේරුම් ගත්තා මේක හරියන්නේ නැහැ කියලා. හරියන්නේ නැහැ, මේක වළක්වන්න බෑ කියන එක තේරුම් ගත්තා. ඉතින් අන්තිම අවස්ථාවක නිකන් අර නියත විවරණයක් ලැබුණා වගේ කිව්වා, මොකද්ද ඕක කියලා වැඩක් නැහැ කිව්වා. ඕක නවත්තන එකක් නෙමෙයි කිව්වා. ඕක ඔළුවට ගියා කියන්නේ ඕක කොහොමත් කරනවා කිව්වා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඔයගෙ කීම අත්හැරියා. මේක හොඳයිනේ. එතකොට එතනින් ඒ ප්‍රශ්නේ විසඳෙනවානේ. ඉතින් එන්නේ විදිහේ 아무තු පරුෂ ගතියක් අවශ්‍යයි මේ ප්‍රතිපදාවට. ඒක නැතුව කරන්න බෑ. ඔය දරුවෙක් දෙන්නෙට පොඩි දුකක් දෙන්න වෙයි. ගෙදර එකෙක් දෙන්නෙට පොඩි දුකක් දෙන්න වෙයි. අවුරුදු කාලේ ගෙදර නොඉන්න හේතු වෙයි සමහර විට. අවුරුදු කාලේ නිකන් අවුරුදු චාරිත්‍ර කරන්න ගෙදර නැති උනායි කිව්වහම ලොකු ප්‍රශ්නයක්නේ. නමුත් ඒ කාලේනේ සමහර විට නිවාඩුවකුත් තියෙන්නේ. ඒ කාලේ විතරයි සමහර විට නිවාඩුවක් තියෙන්නේ. ඉතින් ඒක හින්දා සමහර විට ඒ වගේ ගිනි ගෙඩියක් දෙන්න වෙනවා. දුන්නහම අරුන් ඉතින් අඬලා වැළපිලා, අයියෝ මොකද්ද මේ කරේ, අපිව මෙහෙම දාලා යන සුදුසුද, අපිවත් එක්ක යන්න එපා නිවන් යනවා නම් කියලා කෙන්ද්‍රි ගෑවට මොකද ආපහු ගෙදර ගියහම බාර ගන්නවා. ආපහු ගෙදර ගියහම අර පරණ පුරුදු විදිහටම ඇලෙනවා. ඉතින් ඒක නිසා අර తాවකාලිකව අර විදියට ගණන් නොගනින ගතියක්, පරුස ගතියක්, ඒ විදියට හැඟීම් දැනීම් රහිත ගතියක් ලාබෙට හිටිනව මේකට. එහෙම නැතුව ඔය කියන දේවල් ඔක්කොම අහගෙන ඒගොල්ලෝ ඔක්කොම වැඩ කටයුතු ආවර කළා එනනම් විදිහක් නැහැ. දවස් 4ක 5කටවත් භාවනාවකටවත් එන්න වෙන විදිහක්, එන්න වෙන එකක් නැහැ. මොකද හේතුව අර සියල්ලම ඉස්ස සම්පූර්ණ කරලා එන්න එපැයි. මං දන්න මහත්තය කියන හැමදාම ඇවිල්ලා කියන ස්වාමීන් වහන්ස තව වැඩ කටයුතු ටිකක් තියෙනවා, ඒ ටික කළා මං එනවා. තව වැඩ කටයුතු ටිකක් කරන් තියෙනවා, ඒ ටික කළා මං එනවා. ආපහු තව අවුරුද්දකින් විතර ඇවිල්ලා කියන තව වැඩ කටයුතු ටිකක් කරනවා, ඒ ටික කළා මං එනවා. කොහොම තමයි හැමදාම කියන්නේ. ඉතින් මං ගෝ කවදාවත් ඔය ඉවර වෙන්නේ නැහැ ඕක. කවදාවත් ඔය වැඩ කටයුතු අහවර කරලා එන්න හම්බ වෙන්නේ නැහැ. මේ වෙනුවට දවසක අර පුවක් ඉත්ත ගලේ ගැහුවා වගේ සීසීකට ගල්ලා එන්න වෙනවා. එහෙම නැතුව ඕක විසඳන්න බෑ. කවදාවත් අහවර වෙන්නේ නැහැ. ඒකට ඉතින් ගැටක් ඕනේ. පුවක් කිත්ත ගලේ ගැහුවාම සීසීකට විසි වෙනකොට අර මෙච්චර කාලයක් බොහොම අමාරුවෙන් ගොඩනගා ගත්ත දේවල් නේ මේ හත්පස විසිරෙන්නේ. සීසීකට යන්නේ. එතකොට හරි ගැටක් නැත්තම්, හරි ශක්තියක් නැත්තම් සමහර විට කලින්ට වැඩිය අමාරුවක වැටෙන්න පුළුවන්. හොම්බම ගිහිල්ලා බිම ඇඬුනා කියලා අර කියන්නේ. රොක් බටම් කියලා කියන්නේ අය ලිම් අඩියම ගිහිල්ලා වැටලා තියෙනවා. ආයි තව වැඩින්න දෙයක් වැටෙන්න තැනක් නැහැ තවදුරටත්. එහෙම අවදියකුත් පහ වෙන්න පුළුවන්. එහෙම දෙවලුත් වෙන්න පුළුවන්. හැබැයි මේ අනතුර ගත්තේ මොකක් නිසාද? අන්න මේ භාග්‍යතුන් වහන්සේගේ මේ උතුම් ප්‍රතිපදාව, මේකී සත්‍ය ධර්මය අපි තුලින් ක්‍රියාවත් කිරීම සඳහා. ඒකට බුදුන් සාක්කි කවුරුත් නැතත් අන්න භාග්‍යතුන් වහන්සේ ප්‍රීති වාක්‍යයක් කියනවා. ප්‍රීති වාක්‍යයක් කියනවා. මම සාක්කි වෙනවා. මොකක්ද හේතුව මේ කරේ මේ විදිහ අදහසකින්? මම සාක්කි වෙනවා. මේ තමයි මගේ නියම පුත්‍රයා. එහෙම නැත්නම් මේ තමයි බ්‍රාහ්මණයා කියලා මම සාක්කි වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කොහෙදෝ ඉඳගෙන කොඳුරනවා. කොඳුරනවා අර සිදුවීම පැත්තක. අර වෙච්ච දේවල් පාත්පස සීසීකට වෙලා මේ අවුල් ජාලාවක සමහර විට ඉන්නේ. නමුත් අන්න බුදුන් සාක්කි වෙනවා. මොකක් සඳහාද මේ කරේ? මොන විදිහේ අදහසකින්ද මේ කරේ? ඉතින් ඒ විදිහේ විශ්වාසයක්, ඒ විදිහේ ශක්තියක් අපිට තියෙනවා නම් අන්න ගැටලුවක් නැහැ. මේ ප්‍රතිපදාව ඔය කියන තරම් දුරස් නැහැ. මේ ප්‍රතිපදාව ඔය කියන තරම් අමාරු නැහැ. හැබැයි ඉතින් අර ගෙවල් දොරවල් වල කට්ටියගේ සිතුම් පැතුම් ඔක්කොම සම්පූර්ණ කරලා මේක කරන්න පුළුවන් වෙයි කියලා නම් හිතන්න එපා. අර විදියට සතියකට හමාරකට ඔය ගෙදර එවුන් ටික අනාථ කරලා දාලා එන්න සිද්ධ වෙනවා. පහුගිය කාලයකට කලින් කෙනෙක් කියනවා මම එනවලු ලංකාවට. දැන් දරුවත් එක්ක තමයි සාමාන්‍යයෙන් එන්නේ. කලින් කීප වටක් මෙහෙ ඇවිල්ලත් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔය කතාව කියපු වෙලාවේ මං කිව්වා මේ පාර නම් නිකන් ඇවිල්ලා ගිහිල්ලා හරියන්නේ නැහැ, දවස් 3-4ක් නැවතිලා යන්න එන්න. ඔය පොඩි එකාව ඔය එයාපෝර්ට් එකක අතරමං කරලා එන්න. නේ? අතරමං කරලා එන්න. එතකොට හරි. අහවනේ මේ මනුස්සයා. පොඩි එකාව අතරමං කරලා එන එක මං දන්නේ. කොහොම හරි ආවා. ඒක තමයි වැඩේ. අන්න එහෙම එන්න ඕනේ. එහෙම නැතුව හරියන්නේ නැහැ. එහෙම නැතුව බෑ මේක කරන්න. එහෙම හරියන්නේ නැහැ. ඒ වෙනුවට අන්න මොකද්දෝ පරුස ගතියක් අවශ්‍යයි. මේ විදියට පේලියට බලාගෙන ඉන්න කට්ටිය පින්දපාතේ පූජා කරන්න. මේ මෙච්චර පෝසත්තු දිව්‍යාංගනාව ඉතින් දැක්කහම නිකම්ම පාත්තරේ අත ඇරෙනවනේ. නිකම් මූණ දැක්කහම ඒ වටපිටාව දැක්කහම ඒ මොකද්ද ඒ සුවඳ විලවුන් සුසුම සුවඳටම නිකම් පාත්තරේ විවර වෙනවනේ. නෑ ගණන් ගන්නෑ මේ ස්වාමීන් වහන්සේ 500ක් පහු කරගෙන යනවා. ගණන් ගන්නෑ. ගණන් ගන්න ඇති හේතුව ඒ බීජය තමයි මේ කියන්නේ. ඒක ශාසනයට හොඳට පිහිටනවා. ඒක ප්‍රතිපදාවට වාසියට පිහිටනවා. ඒක තම තමුන්ගේ නිවනක් සඳහා වාසියට පිහිටනවා. ඉතින් අපි අපි කල්පනා කරමු අපි අපිටත් එන්නේ විදිය මොකද්දෝ නිකන් පරුස ගතියක්. එහෙම නැත්තම් අර විදිහට නිකන් ගටක්. එහෙම නැත්තම් අර ග්‍රිට් කියන වචනේ. ෆෝටිටියුඩ් කියන වචනේ. ඒ පරුස ගතිය. ඒ අමුතු ගටක් සඳහා මේ පුහුණුවේ යෙදීම සඳහා මේ ප්‍රතිපදාවක් දියුණු කර ගැනීම සඳහා නිවනක් සඳහා මේකී අද කී ධර්ම දේශනාවත් උපකාර වේවා හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. ඔබ වහන්සේට බොහොම පින්. අප වෙනුවෙන් මේ ආකාරයෙන් ඉතාම ගැඹුරු විචිත්‍ර ඒ වගේම විවිධ පැතිකඩවල් බොහෝ ප්‍රමාණයක් ඒකාලෝක කරමින් අධර්ම හෝ මිත්‍යා මත වලින් වැළකෙමින් ක්‍රමානුකූලව හෝ යම් යම් විදිහකට හෝ වැළකෙමින් ගැඹුරු සත්‍ය ධර්මයක් දිහාට සතිය නැවත නැවත එළඹ ගනිමින් වාසය කරන්නට හැකි වෙන පරිදි ඔබ වහන්සේ විසින් මෙසේ සුවිශේෂී දහම් දේශනාවක් සිදු කරන ලැබුවා. මම එය ශක්ති ප්‍රමාණයෙන් සාරාංශ කරන්නට උත්සාහ කරන්නම්. ඔබ වහන්සේ දේශනා කරා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගිලන් වැඩ සිට දින කිහිපයක් ඔහු යම් කාලයක් ආහාර ගෙනීමෙන් වැළකෙලින් ඉඳලා ඒ ආහාර නැවත ගැනීම පිණිස පිණසිඟා වඩින පළවෙනි අවස්ථාවේදීම ඒ පොහොසත් ගතියෙහි මනාව සකස් කරගත දාන තියාගෙන හිටපු දිව්‍යාංගනාවන් 500ක් දානේ පිණිස ඉදිරිපත් වන විට ඒ අය මගහැරලා දුප්පත් දායක පිරිසට වැඩම කරා. ඉතින් එතනදී ඒ දකින බුදුරජාන් වහන්සේ ඒ මහකාශ්‍ය මහරහතන් වහන්සේට ගාථාවක් කින් ප්‍රශංසා සජ්ජායනා වක්‍රමින් තමහං භූමි බ්‍රාහ්මණ කියලා ඒ බ්‍රාහ්මණ ස්වභාවය මෙයයි කියා ප්‍රකාශ කරමින් ප්‍රශංසා කරා. ඒ ඔස්සේ තමයි වහන්සේ ධර්ම දේශනාව මෙහෙවා ඉල්ලුයි අද දිනේ. ඉතින් මෙතනදී සිත් වෙන දෙයක් තමයි ඒ ස්වාමීන් වහන්සේ අර දායකයන් විසින් පෝෂණය කරන අපේක්ෂාවක් ඒ දායක ඒ දිව්‍යාංගනාවන් වෙත තිබුණට ස්වාමීන් වහන්සේට ඒ වගේ අපේක්ෂාවක් තිබුණේ ඒ ස්වාමීන් වහන්සේ ධර්මයේ තුල ඇතිවන්නා වූ චේතනා මාර්ගයෙන් වෙනත් පැත්තකට වැඩම කරා. ඉතින් ඒකෙන් අපිට උදාහරණ සහ අර්ථයක් ගන්න තියෙනවා. මේ අද කාලේ තියෙන බොහෝ ගූඨ ධර්මයන් ඒ ගූඨ ධර්මයන් දිහාවට ඇදෙන පිරිසට ඒවෙන් ඉවත් වෙමින් සත්‍ය වූ ධර්මය සොයාගෙන පිළිපදමින් යන්න ගියොතින් ඒ අයට මේ නිර්වාණය සාක්ෂාත් කරගන්නට හැකියාවත්පත් වෙනවා. ඊට පස්සේ දැන් මෙතන ඒ ඇතුළ මිත්‍යා අදහස් වෙනුවට ඇතුළත දමනය කරන්න හැකියාව අත්පත් කරන ධර්මයක් අනුගමනය කරන්න පටන් ගත්ත කෙනාට විශේෂ වාසියක් සිද්ධ වෙනවා. ඒ තමයි මේ අපේ සිතේ ඇතුළත හිර වෙලා තියෙන ගුලියක් නැත්තම් කටුවක් වගේ දෙයක් තියෙනවා. ඒ දේ නිසා තමයි අපිට බාහිරයෙන් කිසියම් උපද්‍රවයක් අනතුරක් එනකොට බයක් තැති ගැනීමක් ඇති වෙනවා. නමුත් අර ධර්මය තුළ යන ප්‍රතිපදාවකින් යන කෙනාට ක්‍රමක්‍රමයෙන් ඔය හිතේ තමන් තුළ තියෙනා ඔය ගුලිය වගේ එක, කටුව වගේ එක ලියා ගන්න, අයින් කරන්න හැකියාව ලැබෙනවා. ඒතර බාහිරින් එන බියකට, අනතුරකට ඒ කෙනා වැඩි සාර්ථකව මුහුණ දෙනවා. ඉතින් මේ වගේ අයින් කරන ප්‍රතිපදාවක් ලෙස දකින්න ඉදිරි යන කෙනාට හික්මීමක් ඇති කරන්න පුළුවන්. එයාට බාහිර ලෝකයේ ගෙන බිය, ප්‍රශ්නවල තියෙන ගැටලුකාරී ස්වභාවය අඩු වෙලා මනා පහසුවක් ඇති වෙනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ තව විශේෂ දෙයක් කිව්වා, මේ ප්‍රතිපදාවටම ආවේණික පරුෂ ගතියක් තියෙන ඕන. බාහිරෙන් මොන දේවල් ඒ ප්‍රතිපදාවට විරුද්ධව ආවත් ඒවා ගණන් ගන්න නැතුව, කවුරු කිව්වත් අහන්නේ නැති වගේ ගතියකින් ඉදිරියට යන්න පුළුවන්. ග්‍රිට් ඇන් ෆෝටිටියුඩ්, එහෙම නැත්නම් ග්‍රිට් ෆෝටිටියුඩ් කියලා ඉංග්‍රීසි භාෂාවේ තියෙන අර එක එක ඉලක්කයකට හිත පිහිටලා අනිත් දේවල් ඇහුණත් නැහුණා වගේ තමන්ගේ හිතේ ඇතුලේ අභ්‍යන්තරයේ ධර්මයේ තුළ සතිමත් වීම ඉලක්ක කරගෙන තියාගෙන තියනව ඉලක්කයටම එක එල්ල යන්නත් පුළුවන් ශක්තිය, හැකියාව සාමිනාසේ අධදේශනා තුළදී ඉහලින් වර්ණනා කරා. ඒයට ඉංග්‍රීසියෙන් කියනවා කියන්නේ ග්‍රිට් කියලා, එහෙම නැත්නම් ෆෝටිටියුඩ් කියලා ඒ වචන පාවිච්චි වෙනවා. ඉතින් එතනදී අර නිකන් යම්කින් ඒ පුද්ගලයා ඒ බාහිරයෙන් එන සතිමත් වීම වගේ ප්‍රතිපදාවට, උතුම් ප්‍රතිපදාවකට විරුද්ධව බාහිරයෙන් එන දේවල් වල නිකන් නිර්වින්දනය වීමක්, නොදැනෙන ගතියක්, හැඟීම් දැනීම් නොදැනෙන ගතියක් ඇති කරගන්නවා. ඉතින් එහෙම කෙනෙක්ට දවස් 4ක් 5ක් හෝ 10ක් හෝ රිට්‍රීට් එකක් ඇවිල්ලා නේවාසි විඳලා සතිමත් වීමේ උත්සාහයක් කරන්න පුළුවන්. ඉතින් එහෙම කරන කෙනාව බුදුරජාණන් වහන්සේ විසින් අර මහාකාශ්‍යප මහරහතන් වහන්සේට ප්‍රශංසා කරන්නට යෙදුණු තමාං භූමි බ්‍රාහ්මණ කියන ප්‍රශංසාවෙන් බුදුරජාණන් වහන්සේගෙන් බුද්ධ සාක්ෂියක් ලැබෙනා මේ පුද්ගලයා ඒ බ්‍රාහ්මණ භූමියට යන කෙනෙක් කියලා. ඉතින් ඒක ස්වාමීන් වහන්සේ විසින් අප වෙනුවෙන් ඉතාම මනාව විවිධ පැතිකඩවල් ලේකාලෝක කරමින් අද දිනේ මේ දේශනාව සම්පූර්ණ කරා. එම නිසා ඔබ වහන්සේට අපි පින් අනුමෝදන් කරනවා මේ වගේ විචිත්‍ර ලෙස බොහෝ පැතිකඩ ඒකාලෝක කරමින් කරපු දේශනාවට. ඊළඟට අපිට තියෙන්නේ ආධුනික පිරිසට සතිමත් වීම පිළිබඳව කිසියම් අනුග්‍රහයක් ලෙස කරන්නා වූ කාර්යයක් වන මේ පත්‍රිකාව පෙන්නුම් කිරීම සහ එය ඔබට චැට් මාර්ගයෙන් ලබා දීම, ඒ සඳහා මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා මේ පත්‍රිකාව පිළිගන්නවා. ආධුනික කෙනෙක් වැඩසටහනේ සිටිනවා නම් සහ වැඩසටහනේ ඉන්න සියලු දෙනාටම යලි සිහි කැඳවීමක් පිණිස සතිමත් බව පුහුණු කිරීමේදී මුලින්ම කරන්න තියෙන්නේ මේ YouTube videos දෙකක් තියෙනවා. එකක් සතිමත් ඇවිදීම සම්බන්ධව, අනිත් එක සතිමත් හිඳ ගැනීම සම්බන්ධව. ඒ link වලට ගිහිල්ලා ඒ videos නැරඹුවට පස්සේ ඔබට පුළුවන් දල අදහසක් ලබා ගන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ යම් වෙලාවක් ටයිම් ටේබල් එකක් තමන් දල වශයෙන් සාදාගෙන සතිමත් ඇවිදීම කරන වෙලාවක් සකසලා, ඊට ඉන් පසුව සතිමත් හිඳ ගැනීමට යම් කිසි වෙලාවක් වෙන් කර ඒ අනුව දවස් කිහිපයක් සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම කරන්න පුළුවන්. ඒ කාලය දින කිහිපයක් එසේ කරලා පැය දෙකක් වගේ සම්පූර්ණ වුණාට පසුව ඔබට පුළුවන් ඔබේ අත්දැකීම ලියන්න. මේ සතිමත් වීමේ අපි නිස්සාරණෙන් මෙතන හඳුන්වා දෙන ක්‍රමවේදයේදී අත්දැකීම ලියන එක එක්තරා අත්‍යවශ්‍යංගයක්. මොකද ඒ අත්දැකීම ලියනකොට තමයි මම මෙහෙම සතිමත් වුණාය කියලා ප්‍රත්‍යක්ෂය තමන්ට ඒම තුළින් නැවත සතිමත් වීමේදී එය බලකාරක කාර්යයක් ලෙස සකස් වෙනවා. තව බලේ සතිමත් වීම බලවන්ත වීමට හේතු වෙන මේ අත්දැකීම ලිවීම ලිඛිත රචනය. ඒ නිසා මෙතන අපි සඳහන් කරන මේ සතිමත් ඇවිදීම, ඉඳ ගැනීම වගේ දේවල් වලදී ඔබට මොනවද දැනෙන්නේ, ඔබ සතිමත් හිටියා අය කියලා ඔබ තුළ ඇති වෙන සාක්ෂි මොනවද, සතිය ගිලිනු තැන් මොනවද, නැවත සතිය ඇති වුණා කියලා, ඒ කියන්නේ කය කෙරෙහි ඇති වෙන සතිය නැවත ඇති වුණා කියන සාක්ෂි මොනවද කියලා එහි ලිඛිතව ලියන්න පුළුවන්. තමන්ගේ ආවේනික ශෛලියක ලිව්වට කමක් නැහැ. නමුත් අර සාක්ෂි සතිය ඇති වුණා කියන සාක්ෂි එහි එම වාර්තාව ඉදිරිපත් වීම වැදගත්. ඒ තුලින් නැවත ඔබට සතිමත් වීම පිළිබඳ උනන්දුවක් ඇති කරන්නට ඉඩ සෑදිනු ඇති. ඉන් පසුව මේ වැඩසටහන සතිපතා සිද්ධ කරන ලැබෙනවා ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 7 සිට පැයකමාරක් දෙකක් විතර අපි වැඩසටහන සිද්ධ කරනු ලබනවා. සූම් ඔස්සේ මේ ආකාරයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. සූම් නම්බේක සහ පාස්වර්ඩ් එක මෙතන තියෙනවා. ඒ සමගම මම මේ පත්‍රිකාව ෂෙයා කරන එක නවත්වනවා. දැන් අපට තියෙන්නේ අද දිනයට ලැබිලා තිබෙන වාර්තා සහ අදට ඔබගෙන් ස්වාමින්වහන්සේ වෙත යොමු වෙන්නට පුළුවන් වාචික ප්‍රශ්න සහ ගැටලු මේ සභාගත කිරීමටයි. දැනට ගෞරවනීය ස්වාමින්වහන්සේගෙන් අවසරයි. දැනට ඔබ වහන්සේ විතරයි මේ සූම් එක තුළ වැඩ සිටින්නේ. එම නිසා ඔබ වහන්සේට හැකියාව ඇතනම් කමටහන් සාකච්ඡා වාරයටත් ඉදිරිපත් වන ලෙස අප වෙනුවෙන් අනුකම්පාවෙන් ඉදිරිපත් වන ලෙස ගෞරවපූර්වක ඔබ වහන්සේගෙන් පාද වන්දනා කරමින් ඉල්ලා සිටිනවා ස්වාමින්වහන්ස. අවසරයි, පුළුවන් වේද එහෙම?
හොඳයි නාමන්, හරි.
හොඳයි, ඒ සඳහා මම ප්‍රශ්නෝත්තර වාරය මෙහෙවමින් ප්‍රශ්න සහ වාර්තා ඉදිරිපත් කිරීමට මම ඉන්ද්‍රා නැන්දාට ආරාධනා කර සිටිනවා. තෙරුවන් සරණයි, බොහොම පින් නැන්දා.
බොහොම පින් නාමන්ත. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවසරද?
ඔව් කියන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, කමටහන් වාර්තාව සක්මන. තන නිල්ලේ සෙරෙප්පු නැතිව යාමට කැමැති වුණත් අඩියේ ඇනි ඇති කටුවල වේදනා නිසා සෙරෙප්පු ඇතිව ඇවිදීම කළා. අඩියට ඇති වූ දැනුම සෙරෙප්පු නැති මේ යනවාට වඩා වෙනස් වූයේ එක් එක් තනකොළ වෙන වෙනම පාදයේ නොගැටුණ නිසායි. එහෙත් තන බිස මගින් සෙරෙප්පුව ලේවකයට තෙක් තෙරපුවා. ඒ දැනීම සක්මන දිගටම පැවතුණා. එහෙත් ඇඟිලිවල හිදැස්වල හිස්තැන් එසේම තිබුණා. මේ ලෙස ඇවදීමේදී අවට සද්දවලට හිත ගියත් නැවත පාදවලට පහසුවෙන් ආවා. සිතුවිලිත් ආවා, දැනගත්තා, ගියා, සක්මනට හිත ආවා. පැය භාගයකට පමණ පසු කොන්ක්‍රීට් පොළොවට ගොස් සක්මන දිගට කළා. ඒ සෙරෙප්පු නැතිවයි. මේ පෘෂ්ඨ දෙකේ ඇති තද පාදයට දැනෙන වෙනස හොඳින් තේරුම් ගත්තා. මෙය දැඩි තද උණුසුම් එකකි. සෙරෙප්පු රහිත අඩියට ඒ ඒ තැන්වල ඇති සියුම් අසමාන බවත් කුඩා වැලි කෙටවල තෙරුමක් දැනුණා. ඒ දැනුමට අනුකූලව ඒ ඒ තැන ඇති වැලි කෙටවල හෝ කොන්ක්‍රීට් වල තද හඳුනා ගැනීම නිසා ඒවාට නම් දුන්නා. එහෙත් ඒ දිගටම හිතා හිතා මතා හොඳින් වෙනස දිගට හිතා මතා හොඳින් හොඳයි නරකයි කැමති අකමැති කියා සිතුවිලි ඇති වුණේ නැහැ. මුළු සක්මනම විනාඩි 50ක් පමණ ගියා. සක්මන ගැන සතුටක් ඇති වුණා. ගරු ස්වාමින් වහන්ස, මේ සඳහා අපට අවවාද දෙන්න මෙන්න ඉලා සිටිමි. සාදු සාදු සාදු.
ඔය එතකොට ඒ උත්සාහය හොඳයි. දැන් අර විදියට කටු කටු ඇනලා ඇනිලා දෙපතුල් රිදෙනවා, ඒක නිසා සෙරප්පු නැතුව ඇවිදින්න බෑ කියලානේ ඔය කියන්නේ. කමක් නැහැ, සෙරප්පුව දාගෙන ඇවිද්දත් අර විදියට පතුල තද වෙන බව කලින් තරම් විස්තර විදියට නොදැනුණත් මේ ඇවිදින බව දැන හඳුනා ගන්න පුළුවන්. හැබැයි ඕක හැමදාටම යථාර්ථයක් වෙන්නේ නැහෙනේ. හැමදාටම ඉදිරිපත් කරන්න පුළුවන් හේතු කාරණාවක් නෙමෙයිනේ. කටු ඇනුනා නම් කටුවල තුවාල හොඳ වෙනවා ටික දවසක් යනකොට. ඒ රිදුම් දීලි අඩු වෙනවා. ආපහු පොළවට බහින්න පුළුවන්. ආපහු ටිකෙන් ටික තනකොළ පොළවේ ඇවිදින්න පුළුවන්. ආපහු කටු ඇනේවි. ආපහු සෙරප්පු වලට මාරු වෙන්න වෙනවා. ආපහු දවසක පොළවට බහින්න පුළුවන්. ඔන්න ඔය දිගට දිගට කරගෙන යාම තමයි මම අර කියන්න උත්සාහ කරපු ගුණාංගේ. හැමදාම සෙරප්පුව ස්ථීර කරගන්නව වෙනුවට හරි තාවකාලිකව මම සෙරප්පුවට යනවා. හැබැයි මේක තමයි මගේ මනාපේ. මේක තමයි කළ යුත්තේ. මොකක්ද දන්න පතුල් අර විදියට නිරුවත් පතුලින් ඇවිදින්න පුළුවන් නම් ඒක තමයි ක්‍රමවේදේ. ඒ සඳහා අපිට හදිස්සියක් නැහැ. ඒක මම නැවත නැවත මතක් කරනවා. තව කාලිකව ඒ අපහසුතාවය සඳහා පිළියමක් යොදා ගන්න පුළුවන්. හැබැයි මේක දවසෙන් දෙකෙන් නවත්තන, සතියෙන් දෙකෙන් නවත්තන වැඩක් නෙමෙයිනේ. ටිකෙන් ටික බිමට බහින්න. ඊට පස්සේ අපි හිතමු වාඩි වෙලා ඉන්න ඉරියව්වත් සමහරව එන පුටුවල තමයි පටන් ගන්න. පුටුවත් ඉතින් වැඩි සැප පහසු වුණාම නිින්ද යනවා. සැප පහසු අඩු වුණාම මරාගෙන කන්න හිතෙනවා. වටපිටාවේ ඉන්නේ උණුයි, කමටහන් දීපු උණුයි ඔක්කොම මොකද අතපයිරි දෙනවා වැඩි. එතකොට කමක් නැහැ. ওই දෙක අතරින් අපි හිතමු යම් සමබරතාවයක්, යම් පහසුවක් තියෙන, ගොඩාක් පහසුවක් නොවන පොඩි බංකුවක්, පුටුවක් වගේ එකක් හොයාගත්තා කියලා. අර හේතු වෙන්න බැක් සපෝර්ට් නැති පුටුවක් වගේ එකක් හොයාගත්තා කියලා. ඒතර එහෙම වාඩි වෙලා පටන් ගන්නකො කමක් නැහැ. පටන් අරගෙන කරගෙන කරගෙන යනකොට හැමදාම පුටුව ස්ථාවර කරගන්න එපා. එතරයි තියෙන අවුල. දැන් පහුගිය දවසක කෙනෙක් අවුරුදු ගාන 30 කියනවා, රෑ 30 භාවනා කරනවා, පැය 3-4 ඉන්නවා ස්වාමීන් වහන්ස පරියන්කේ, මම කීකේ විස්තර කියනවා. ඉතින් මෙහෙ ආවා, මෙහෙ ඇවිල්ලා දැන් ඔය කාලයක් තිස්සේ නැවතිලා ඉන්නවා. අනේ දැන් බලනකොට මේ පුටුවක ඉඳලා තියෙන්නේ පැය 3-4 බිමට බැස විතරයි විනාඩි 45න් පැහෙන් අන්න මනුස්සයා නැගිටිනවා. හරිද? ඔක තමයි වැඩි. ඔය ඔය වගේ ඒවා තමයි කරන්න වැඩි හරියක්. ඒක හින්දා තේරුම් ගත යුත්තේ තමයි මේ පුටුවක් කියන එක තාවකාලිකව කමක් නැහැ. නමුත් මේ අවුරුදු ගානක් තිස්සේ මේ වැඩේ කරගෙන යනකොට ටික ටික බිමට බහින්න. බැහැලා ඔය අර්ධ පద్මාසනේ වගේ ඉරියව්වකට එන්න උත්සාහ ගන්න. එහෙම නැත්නම් ඒක අපහසු නම් කාන්තාවන්ට වගේ අර වීරාසන වගේත් හොඳයි. වීරාසනටත් වැඩිය අර්ධ පద్මාසනේ වගේ ඉරියව්ව සමබර ඉරියව්වක්. ඒක වාඩි වෙලා හුරු වෙලාම තමයි ඒ සමබරතාවයේ පහසුව තේරෙන්නේ. ඒතට ඒ වගේ ඉරියව්වකට එකපාරට එන්න බෑ. අපත්තුම දාලා පුරුදු කෙනෙක්ට සපත්තු සරප්පු නැතුව පොළවේ ඇවිදින්න බෑ. එහෙම එකක් තියෙනවා. දැන් මේ මෙහෙ තියෙනවා මේ පෙබරවාරි වගේ වෙනකොට එනවා පෑවිල්ල. ඒ පෑවිල්ලට ওই ගස් කොළන් වල කොළ, ඊට පස්සේ අර නිකන් අමුතු නිකන් ඔය මල්, ඊළඟට අර බුව තියෙන විවිධ ඇට වර්ග ඔයගේ ඒවා වැටෙනවා. එතකොට ඔය මෙහෙ ආපු මුල් දවස්වල මට මතකයි මේ පෑවිලි කාලේට මොකක්දෝ බුව තියෙන නිකන් ඇටයක් මලක් වගේ එකක් වැටෙනවා. ඒකේ බුව ඈනෙනවා පතුලේ. ඈනුණාට පස්සේ අයින් කරන්න කට්ටකුත් නැහැ. හැබැයි රිදුන් දිදී තියෙනවා දවස් ගණනක්. මොකද අර අර බුවනේ ඇනිලා තියෙන්නේ. මේ බුව ඈනුණාම රිදුන් දෙනවා. හැබැයි අයින් කරන්න පේන්නේ නැහැ. ඉතින් ඔහොම තමයි මුල් දවස්වල තියුනේ. ඉතින් එතකොට සෙරප්පුවක් දාන්න පුරුදු වුණා නම් සදාකාලිකව සෙරප්පුවේ සෙරප්පුවක් දැම්මා විටින් විට, නමුත් ටිකෙන් ටික ටිකෙන් ටික සපතු සෙරප්පු නැතුව ඇවිදින්න පුළුවන් විදිහට පතුල හැදෙන අපේක්ෂාවෙන් කටයුතු කරා. එතකොට දැන් තාමත් වැටෙනවා ඒ ගහ කොලේ, හරි ඒ ගෙඩිය හරි මොකක් හරි තාමත් වැටෙනවා පැවිලි කාලේට. හැබැයි දැන් වැටෙනවද කියලා ගාණක්වත් නැහැ. මොකද හේතුව පතුල තද වෙලා, පතුල හැදිලා ඒ සුදුසු විදිහට. සපත්තු සරප්පු දානවා නම් ඒ විදිහට පතුල හැදෙනවා. සපත්තු සරප්පු නැතුව මහ පොළවේ කටුක පොළවේ ඇවිදිනවා නම් ඒ විදිහට පතුල හැදෙනවා. ඕන විදිහක හැදෙන්න පුළුවන් ඔය ඇඟට. ඒ හැදෙන්නේ ඉඩකඩක් විතර හැදෙන්නේ නැත්තේ. එහෙම නැත්නම් තව උදාහරණයක් ගමුකෝ. මෙහි කිව්ව ගමන් ඔය කූඩැල්ල තමයි කට්ටියට වෙහෙසක් වෙන්නේ. කූඩැල්ලු කීඩැල්ලු අම්මෝ කූඩැල්ලෙක් කෑවොත් නයික් කෑවා වගේ දඟලනවා. හරි කමක් නැහැ, ඒක මුලින් එහෙම කියමුකෝ. ඇත්තටම නයිකෑ වගේ මොකද්දෝ විස ගතියකුත් මත් නයිකෑව තරන්නේ. ඉතින් මම මේ කියන්නේ කොහොමාරිය කූඩල කෑම නිකන් අර කිනිතුල්ලෙක් කෑ වගේ ඒ තුවාලේ හොඳ වෙන්නේ නැහැ. ඒක නිකන් තුවාලයක් කියන්නේ ගැටයක් වගේ ඇවිල්ලා ඒක දිගට දිගට තියෙනවා. ඒතර මුල් කාලේ කූඩල්ලෙක් කෑම මාස හයක් විතර යනවා අර ගැටේ අයින් වෙලා ඒක හරියට සුව වෙන්න. හැබැයි දැන් කූඩල්ලෝ කාලා කාලම දැන් ඇඟ ඒකට ප්‍රතිශක්තියක් හදාගෙන ඒ විසට අවශ්‍ය දේ හදාගෙන. එතකොට අන්න දැන් කූඩැල්ල කෑවට මදුරුවෙක් කෑව ගන්නටම වෙනසක් නැහැ. එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. හොඳ වෙන්නත් අර විදියට කල් යන්නේ නැහැ. අර විදියට ගැටි තියෙන්නෙත් නැහැ. ඒක මේ වෙන්නෙත් නැහැ. අන්න කබලක් කියන්නේ නැහැ. ඒ වෙනුවට හොඳ වෙනවා. අන්න හොඳ වෙන්නේ මොකද? අර කූඩැල්ල කාලා කාලා ඇඟ හැදුනා. ඇඟ හදාගත්තා. එයා දැනගත්තා මේ විසට හරියන ප්‍රතිවිසක් එයා හදාගත්තා. ඉතින් ඕක තමයි ක්‍රමවේදී. එහෙම නැත්නම් කූඩැල්ලෝ කණ එක නවත්තගෙන ඉඳියා නම් තාමත් ඒ පරණ පුරුදු බෝඩ කමෙමනි. නෑ දැන් කූඩැල්ලෝ ගානක් නෑ. කූඩැල්ල නැග්ගහම අර ඩෑෂ් පාරක් ගැහුවාම කූඩැල්ල උඩින් යනවා පියාඹගෙන. ආපහු එන්නෙත් නැහැ. කෑවත් ඉඳලා හිටලා එකේ කෑවට අර කලින් තරම් වෙහෙසක් නැහැ. ඒ මොකද වුනේ? අර ඔය දරාගෙන යාම. එතකොට පතුලේ කටු ඇණි ඇණි හරි දිගට ඇවිද්දොත් ටිකෙන් ටික ටිකෙන් ටික සපත්තු සෙරප්පු වලින් අඩු වෙවි ඇවිද්දොත් අන දවසක ඔය පතුල හැදිලා එනවා. ඉරියව්වේ වේදනාව දරාගෙන ටික 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 පහළට බැස්සොත් දවසක අර්ධ පද්මාසනේ වගේ බොහොම සමබරව වාඩි වෙන්න පුළුවන්. අර විදියට මේ පුටු වල වාඩි වෙලා පය තුන හතර බයිලා කිව්වා වගේ නෙමෙයි, ඇත්තට බිම වාඩි වුණාම තේරෙනවා ඇත්ත රඟේ. අනිත් එක ඔය භාවනාවේ ඉරියව්වේ පුදුම බලපෑමක් තියෙනවා. මුලින් ආධුනික කෙනෙක්ට නම් ඒක දැනෙන්නේ නැහැ. නමුත් කාලෙත් එක තේරෙනවා මේ ඉරියව් වෙනස් වුණ ගමන් භාවනාව අර වෙනදා වගේ වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි වැඩේ. ඊට පස්සේ අසනීප වුණත්, අමාරු වුණත්, අර විදියට විවිධ වෙහෙස පීඩා වුණත් මේ කාලෙත් එක්ක තමයි මේකේ ගේම තියෙන්නේ. කාලෙත් එක්ක අත් නොහැර අර තමුන් යන දිහාවට යනවා. වටපිටාවේ මොන මොනවදෝ දේවල් ටික සිද්ධ වෙන ඒ වුණාට නිකන් අර බීරි අලින්ට වීණා වාදනය කරා වගේ තමයි. ඒක හොඳයි. වැරදි දෙයකට නෙමෙයි මේ පිහිටලා තියෙන්නේ. අනේ එතනයි තියෙන වටිනකම. සාමාන්‍ය වැරදි දේවල් වලට පිහිටපු කට්ටියත් ওই විදිහේ පැෂන් එකකින් යනවා. ওই පැෂන් කියන වචනේ තියෙනවනේ අමුතු අදහසක්. හරි ෆැෂන් නෙමෙයි පැෂන් කියලා වචනයක් තියෙන්නේ. ඒක ගත්තාම ඒක තමයි යාගේ. එයාට වටිනා වෙනිත්‍රය ඔක්කොම ජීවිතේ අමතර දේවල් අදාළ නොවන දේවල් බවට පත් වෙනවා. ඒතර අර ඉලක්කය තමයි ඔලිය වැඩ කරන්නේ. ඒක දිහාවට තමයි යන්නේ. අන්න ඒ විදිහට වැඩ කරන්න පුළුවන් හැකියාවක් මේ ප්‍රතිපදාවට අවශ්‍යයි. ඒ විදිහේ ගතක් මේකට අවශ්‍යයි. ඒ විදිහේ පරුස බවක් මේකට අවශ්‍යයි. ඒ විදිහේ අර ග්‍රිට් ෆෝටිටියුඩ් කියන ඒ ක්වලිටි එක මේකට අවශ්‍යයි. ඒක සතියක දෙකක මැනින එකක් නෙමෙයි. ඒකයි මම මේ කියන්නේ. ඉරියව්ව හැදෙන එක සතියෙන් දෙකෙන් කරන්න බෑ. පතුල සපතු සරප්පු ලිම්බිමට බහින එක සතියකින් දෙකකින් කරන්න බෑ. අර විදියට මැසි මදුරු සත්තුන්ගේ වෙහෙස පීඩ දරාගෙන මේක යනවා කියන එක සතියකින් දෙකකින් කරන්න බෑ. අර විදියට කාලගුණේ අපහසුතා ඒවා දරාගෙන යනවා කියන එක සතියකින් දෙකකින් කරන්න බෑ. ඒ කාලයක් යනවා. කාලයක් යනවා. හැබැයි අතාරින්නේ නැහැ කියන අවශ්‍යතාවය විතරයි එතන තියෙන්නේ. ටික 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 කරලා බලනකොට ඔන්න දන්නේම නැතුව ඔන්න පහසු ඉරියව්වක වාඩි වෙන්න පුළුවන්. පතුලෙන් ඕන කර්කශ පොළවක ඇවිදින්න පුළුවන්. ඕන දෙයක් දරා ගන්න පුළුවන්. ස්වභාවයක් මතුවලා එනවා. මේ ඇඟත් ඔය ඔච්චර සියුමැලි නෑ. ඒකට පොඩි අවස්ථාවක් විතරයි ඕනේ. ඉතින් එන්නේ ඒ ඉඩකඩ දුන්නා නම් ඒක ප්‍රතිපදාවට වාසියට පිහිටනවා. ඒක ප්‍රතිපදාවට අවශ්‍ය දෙයක්. ඉතින් ඒක තමයි අද දවසේ බණේදිත් අපි කියන්න උත්සාහ කරේ. තර මේ කියන කෙනාටත් ටිකෙන් ටික ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන අදහස, එනිවෙරදී සක්මන් පරියන්ක ඉරියව්වක් හදාගන්න පුළුවන් කියන අදහස තමයි මම මේ ගැන හර දක්වන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස, බොහොමත්ම පිං. ලිඛිත වාර්තා නම් ප්‍රමණය ස්වාමීන් වහන්ස සභාවට විවෘත කරන්න අවසරද?
ඔව්.
කරුණාකර අද රැස්ව සිටින සියලු දෙනාම මේ අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට අර අත ඔසවා සංඥාව දීලා තමන්ගේ තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන මෙන් මම ඉතාමත්ම ගෞරවයෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. චම්පික මහත්මිය, ඔබට පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. එහෙනම් ස්වාමීන් වහන්ස,
තෙරුවන් සරණයි. ඔව් කියන්න
ස්වාමීන් වහන්ස. මට තියෙන්නේ දැන් මං සතිමත් වෙලා ඉන්නකොට ස්වාමිනාස පරියංක සක්මන විතරක් නෙමෙයි දිනදා කටයුතු අතරේ සතිමත් වෙනකොට ස්වාමිනාස මට ඒ සියලු අවස්ථා වලින් පස්සේ වැටහෙන දේ يعني ස්වාමිනාස දැන් මේ හැම දෙයක්ම හිතකින් නේද මම අල්ලගෙන ඉන්නේ කියන එක ස්වාමිනාස හිතන්නේ දැන් හුස්ම ගැන බැලුවත් සිතුවිල්ල ඇවිද්දත් වම දකුණ කියලා ගත්තත් සිතුවිල්ල දැනීම තිබිලා ස්වාමිනාස නොදෙනී අනේකත් සිතෙන්මයි දකින්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මම කියලා කෙනෙක් නැතුව අරමුණු රහිතව මම වැඩ කරන, ඒ කියන්නේ දිනදා කටයුතු කරනකොට ගොඩක් වෙලාවට කෙරෙනවා. ඒකට කෙරෙන බව දන්නේ පස්සේ. හැම දෙයක්ම ඒ විදිහට සිද්ධ වෙනවා. දැන් ඔබ වහන්සේගේ මේ දේශනාව අද දවසේ අහගෙන ඉන්නකොට ගොඩක් ස්වාමීන් වහන්සේ ගොඩක් උපකාර වුණා. ඔබ වහන්සේ කිව්වා වගේ ඒ දේශනාවේදී ඔබ වහන්සේ ලයිව් වීඩියෝ එකක් ගැන කිව්වා, පණින්න එපා කොහම ඔබ වහන්සේ වෙන තැනකින් පැන්නා වගේ කිව්වා ස්වාමීන් වහන්සේ. ඒ ඔක්කොම ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේ මමත් එහෙම කරලා තියෙනවා. මට ඉතින් හරියට ඒක ඇත්තටම තේරුණා. එහෙම කියනකොට හැම තැනටම පණින්න එපා කිව්වොත් පැනපු දෙයම තමා අන්තිමට එතනින්ම තමයි ඉවර වෙන්නේ කියන දේ අහන්න නැතුව ඒ දේවල් අපේ ජීවිතවල තියෙනවා ස්වාමීන් වහන්ස. එතකොට ස්වාමීන් වහන්ස මේ සෑම දෙයක්ම මේ සිතකින්ම නේද ස්වාමීන් වහන්ස මේක බලන්නේ. එතකොට මම කියලා කෙනෙක් ඉන්නවද ස්වාමීන් වහන්ස? මට එහෙම ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්ස. ඒක හැබැයි මේ අවස්ථාවලින් පස්සේ තමයි මට ඒක නිකන් වැටහෙන්නේ. එතකොට ටිකක් ස්වාමීන් වහන්ස මම කල්පනාවකට යොමු වෙනවා. මට එතන ස්වාමීන් වහන්ස නිවැරදි කරගන්න උපදේශයක් දෙන්න ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි.
ඔය එතකොට ඔය කියන කතාව අපි ගත්තොත් දැන් මේ හිතකින් නේද හිතන්නේ මේ විදියට නේද වැඩේ වෙන්නේ මෙහෙම මෙහෙම නේද මේ කටයුතු කෙරෙන්නේ මෙහෙම නේද හිතවිලි පවත්තන්නේ කියලා ඔය හිතන ටික ඔක්කොම හරි. හැබැයි ඕවත් හිතවිලිනේ. ඕකත් ඔය හිතෙන්ම දෙන යලණුවක් නේ. يعني එතනයි තියෙන අවුල. එතකොට මේ ඇහෙන් ඇහැ දකින්න පුළුවන්ද? මේ පිහියෙන් පිහිතලෙන් ඒ පිහිතලේම කපන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි ඔතන ඔය තියෙන්නේ. ඒක නිසා දැන් අපි හිතමු අර සක්මනේ ඇදිලා ඉන්නවා. ඔය සිතවිලි නැතුව ඔහේ ඇදිලා ඉන්නවා. පස්සේ තමයි ඔවා කල්පනා වෙන්නේ. පරයන්කේ ඇදිලා ඉන්නවා. ඒ සිතවිලි නැතුව ඔහේ ඇදිලා ඉන්නවා. පස්සේ තමයි ඔවා කල්පනා වෙන්නේ. ඒ ඇදිලා වෙලා ඉන්න වෙලාවක් ගන්නකො. ඒ ඇදිලා ඉන්න වෙලාවේදී අපි කරන්නේ මොකද්ද? වෙන වදේ වචනයකින් මං කිව්වොත් අනතුරු සහගතව කල් ගෙවනවා. මොකද්ද මේ අනතුරු සහගතව කල් ගෙවීම? කියනවා මේ නිවන කියන්නේ අනතුරක්. මේ පුහුණුව කියන්නේ අපි අනතුරු සහගතව කල් ගෙවනවා. හරි? Enlightenment is an accident. The practice will allow us to be accident prone. හරි? අනතුරු සහගතව ඉන්න තමයි උත්සාහ කරන්නේ. නිකන් අර ගාලු පාර පයින්නවා නිතර නිතර. දවසක අන්න සවලෙන් ඇහිඳින්න සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒ දවස කවදද කියලා හිතලා කල්පනා කරාට වැඩක් නෑ. මේ මම කියලා දෙන්නේ නෑ නේද කියලා කල්පනා කරාට වැඩක් නෑ. මොකද ඒ යෝජනා ටිකත් එන්නේ ඔය හිතෙන්ම තමයි. ඒ යෝජනා ටිකත් එන්නේ ඔය කී හිතවිලිම තමයි. ඒතර ඇහෙන් ඇහැ දකින්නේ කොහොමද? පිහිතලෙන් ඒ පිහිතලෙම කපන්නේ කොහොමද කියන එක ගත්තොත් බෑ වගේනේ. ඒකයි කියන්නේ මේ මේ නිවන කියන්නේ හදිසි අනතුරක්. අනේ හදිසි අනතුරක් හොයාගෙන යන්න බෑ. ඒක එහෙම හරියන්නේ නැහැ. වෙන වෙලාවට වෙනවා. වෙන වෙලාවට වෙනකම් කරන්න තියෙන්නේ මොකද්ද? අනතුරු සාගතව කල් ගෙවනවා. අනතුරු සාගතව කල් ගෙවන අවස්ථාවක් විදියට මම පෙන්නන්නම්. අර සක්මනේ ඇදිලා ඉන්න වෙලාවේ ප්‍රශ්නකුත් නැහැ නේ. අන්න අනතුරු සාගත විදියට ඉන්න අවස්ථාව. පරියන්කේ ඇදිලා ඉන්න වෙලාවේ ප්‍රශ්නකුත් නැහැ. අන්න අනතුරු සාගත විදියට ඉන්න අවස්ථාවක්. ඉතින් එන්නේ අනතුරු සාගත විදියට වැඩි වැඩියෙන් කල් ගෙවන්න කියන යෝජනාව තමයි දෙන්න තියෙන්නේ. අර හිතවිලි ටික ඔක්කොම හරි, ඒ කතන්දර තර්ක ඔක්කොම හරි, නමුත් ඒක අර ගොඩේම එකක් තමයි. අර අර මිටියේම, අර බැඳගත්ත මිටියේම කොටසක් තමයි තියෙන්නේ. ඒ බව දැනගනිමින් කටයුතු කරමු. එතකොට හරි.
එහෙම ස්වාමීන් වහන්සේ. හොඳයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඔබවහන්සේ කියන්නේ තවදුරටත් මේ තුලම නිග්මිලා යන්න, ඒ අවශ්‍ය වෙලාවේදී අවශ්‍ය දේ සිටුවේ අපිට අර හොයාගෙන ගිහිල්ලා දෙයක් කරන්න දෙයක් නැහැ ස්වාමීන් වහන්සේ. මට තේරුනේ එහෙමයි. වෙන දේ බලාගෙන ඉන්න කියන එක තියෙන අදහස තමයි කියලා තමයි මට තේරුනේ ස්වාමීන් වහන්සේ.
ඔව්. අර අනතුරු සාගතව ඉන්න වෙලාව තමයි අර සක්මන් පරියංග කරන වෙලාව ඔය හිතවිලි ටික නැහැනේ. ඒ විදිහට කල් ගෙවන්න.
හොඳයි.
ඔය හිතවිලි හිතන අවස්ථාවේ අනුග්‍රහයක් නෙමෙයි වෙන්නේ. ඒ වෙනුවට ඒක අනතුරක් වෙන්නේ. ඒකට මේ අපලයක් විදිහට තමයි පිටින්නේ. කමක් නැහැ. ඉතින් ඒවත් හිතෙනවනේ. හිතනවා නෙමෙයි හිතෙනවනේ. ඉතින් එතකොට ඉතින් ඒකෙත් කොටසක් තමයි. ඔය යන්න යනකොට තමයි, යනකොට යනකොට තමයි ඔය ඉතින් මග හැරෙන්නේ. ඒකින්ද ඔය යෙදෙන වැඩේ යෙදිලා ඉමු. එතකොට සුදුසු වෙලාවේදී මේ හදිස්සිය අනතුර සිද්ධ වෙවි නේද? ඒක තමයි ක්‍රමවේදී. අර කියන්නේ අර කුකුළු ගඳ ගස්සනවා කියන උපමාවකින් දෙනවනේ භාග්‍යතුන් වහන්සේ. කියනවා මේ කිකිළියේ බිත්තර දාලා බිත්තර රැකීම ගැන තමයි මේ කියන්නේ, කුකුළු ගඳ ගස්සනවා කියලා. රකින්න නැතුව බලාපොරොත්තු වෙනවා මේවා නික්මිලා පැටවෙයි කියලා. එහෙම හිතුවට හරියනවද කියලා අහනවා. එහෙම හරියන්නේ නැහැ. එන්නේ නැහැ, පැටවෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා බාගෙට රකින්නවා, බාගෙට රැකලා මේකෙන් පැටවෙයි කියලා අපේක්ෂා කරනවා. එතකොට හරියයි දානන්ද. නෑනේ ස්වාමීනි, ඒත් හරියන්නේ නැහැ. ඊට පස්සේ තව කිකිලියෙක් ඉන්නවා. මේ කිකිලි නියමාකාරයෙන් මේ බිත්තර රකින්නවා, කුකුළු ගඳ ගස්සනවා. ඊට පස්සේ අමුතු කතාවක් කියනවා. මන් දන්නේ නැහැ මම මේක මේ හදාගත්ත එකක්ද කියලා. ඒකේ කියනවා මේ කිකිලි බිත්තර නික්මිලා පැටවෙයි කියලා අපේක්ෂා කරන්නේ නැහැ. එයාගේ හිම අපේක්ෂාවක් නැහැ. හැබැයි සුදුසු කාලෙදී බිත්තර පිපිරෙනවා, නික්මිලා පැටවු නික්මෙනවා. ඒක භාග්‍යතුන් වහන්සේ කියන්නේ අර කලින් දෙදෙනාම අපේක්ෂා කරනවා. මෙයා අපේක්ෂා කරන්නේ නැහැ. මෙයා වැඩේ ඉදිලා ඉන්නවා. සුදුසු කාලෙදි වෙනවා වෙනවාමයි ආනන්ද. ඒක තමයි කියන්නේ. එතකොට සාමාන්‍ය හරියට වැඩේ යෙදෙන කෙනාට අපි තමර විතර වලින් පැටවු නික්මෙන්න ලඟ වෙනකොට සුදුසු කෙනාට අන්න අර විදිහ අපේක්ෂාවක්වත් එන්නේ නැහැ. අදාළ නැහැ ඒක. මම මේ දවස් කීයක් රැක්කද? දවස් 21 හරියද කිකිය? ඔගේ දඟලන්න දෙයක් නැහැ. ඔක වේලාවෙදී එනවා. එනකන් ඉතින් වැඩේ යෙදිලා ඉන්න එක තමයි වැඩේ. කුකුළු ගඳ ගස්සන එක තමයි වැඩේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ පොරෙන් හරි අපේක්ෂාවක් තියෙනවා කියන එකද මට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මේකත්
තියෙනවා තියෙනවා බඩු තියෙනවා තාම තියෙනවා. ඉතින් කමක් නැහැනේ. ඒකත් ඉතින් ඕකේ කොටසක් නේ. ඉතින් ඒක ටික ටික අඩු වෙලා යයි. අර ඒ වෙලාවේදී එන්නේ නැහැ කියලා කියන්නේ ඒක ඒකට අනුග්‍රහ වෙනවා තව යනකොට යනකොට. තේරුම් ගන්න මේක මේ මගේ මෝඩකමට එන අදහසක්. කමක් නැහැ ඉතින් දැන්ටනේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
මෝඩකමක් ටිකක් තියෙන්නේ අපිට කාට කාටත් තියෙනවා ඒක ගණන් ගන්න.
ඒක ස්වාමීන් වහන්සේ ටිකක් අහන්න හේතුව ස්වාමීන් වහන්සේ මට ටිකක් ඒක ඒ කියන්නේ ඇත්තටම ඔළුව අවුල් වෙන තරමට ඒක වෙලාවකදී විතරේ මතු වෙනවා. ඒකට මට නිකන් මුකුත් මතක නැහැ. මට වැඩක් වැඩ කෙරෙනවා. වැඩ කෙරෙන්නේ නැත්තේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒනෝ දරුණු ලෙස අර ඒ මට තේරෙනවා මුකුත් මතකයක් අවදි වෙන්නේ නැහැ. ඒකට මට ඉතින් හිතෙනවා මේක දැන් මේ මම වංචාවක්ද කරන්නේ? මම රඟපෑමක්ද මේ කරන්නේ? අර ඒ වගේ යෝජනා ඒ විතර්ක විදිහට මතු වෙනවා ස්වාමීන් වහන්ස. ඒකට මට හිතනවා මේක දැන් මම මෙහෙම හිත ඇතුලේ තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. මේක මම විසඳ ගන්න ඕනේ. මට තේරෙන්නේ නැති තැනක් තියෙන තැනකට පත් වෙනවා ස්වාමීන් වහන්ස. ඒකයි මට හුවේ අද.
ඔය ඒක දැන් රඟපෑමක් වුණත් දැන් ඔය පහුගිය දවස්වලත් කෙනෙක්ගෙන් එයා කියනවා දැන් මේ මාස 3 4ට මට පුදුම වෙනසක් තියෙනවා කියලා. ඒතර මම ඇහුවේ මේ දැන් රඟපෑමද දන්නේ නැණි. අර ප්ලසීබෝ ඉෆෙක්ට් එකද දන්නේ නැණි. එහෙම ඇහුවා. එතකොට ඇහුවට තාම උත්තරයක් දෙන්න බෑ ඒ කෙනාට. ඉතින් කාලේ විසින් ඒක ඔප්පු කරනවා. මේකෙන් දැන් ඒක මේ අපි කාලේ ඉඳ දීලා බලමු. එච්චර දඟලන දෙයක් නෑ රඟපානවා නම් ඔය කොයි 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 විදියට වෙස් බැන්දත් අර එළිපිට නටන්න වෙනවයි කියනවනේ. මේකෙන් හින්දා ඉඳලා බලන්න. විශ්වාසයෙන් ඉන්න. මේක සැක සංකාවක් තියාගන්න ඕනෙත් නෑ. එතකොට ගොඩක් වෙලාවට වෙන්නේ විශ්වාසය ස්ථිර වීමක් තමයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන්
බොහොමත්ම පින් ස්වාමීන් වහන්ස. තව තව කාට හරි ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න. කාන්ති මහත්මිය ඔබට පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඇහෙනවද මාව?
ඔය ඇහෙනවා කියන්.
ස්වාමීන් වහන්ස දැන් අද පොය දවසේ අද මම සිල් අරගෙන ඉන්නේ. මම පන්සලකට ගියේ නැහැ. මොකද මෙහි දුෂ්කර පළාතක් නැගෙනහිර පළාතේ පන්සල් වල ගොඩක් කට්ටිය එකතු වෙලා කතා කරන තත්වයක් තියෙන්නේ. මම කලින්නම් කඩුවිල සතිපාසල් දෙදිගටම ගිය නිසා මට ඒ වගේ තැනක් හරියන්නේ නැහැ කියලා හිතුණා. සතිමත් වෙන්න තැනක් නැති නිසා මම මේ බෝගහක් යට තමයි සිල් සමාදන් වුණේ තනියම. හැමදාම මේ දිගටම පෝයවල් වලට දැන් අදත් ඒ විදිහට තමයි සිද්ධ වුණේ. දැන් මම සිල් සමාදන් වෙලා එතන බුද්ධ පූජාව තියලා ඒ හැම දෙයක්ම කරලා ඉවරලා ඊට පස්සේ මම සක්මනේ යෙදුණා. සක්මන කරනකොට ස්වාමීන් වහන්සේ මට දැනෙනවා මේ පියවර කියන්නේ වාර දෙකක් තුනක් මම යනවා සතියෙන්, හොඳ සතියෙන් යනවා. වාර දෙකක් තුනක් වම දකුණ වරද්දන්න නැතුව වම දකුණ කියලා යනවා ඉහළටත් පහළටත්. ඉන් පස්සේ මට ඉන් පස්සේ ඒ කිසිම දෙයක් නොදැනි යනවා. කියන්නේ සක්මන් කරන්නේ මම නෙමෙයි වගේ නොදැනි යන ගතියක් දැන් දවස් 4ක් 5ක් තිස්සේ ඒක මට හොඳට දැනෙනවා. ඒ විදිහට දිගටම කෙරෙනවා. ඒ විදිහටම කිසිම දැනීමක් නැහැ. යටිපතුල් වලට මුලින් අර වාර 4-5ක් දැනුණා. හොඳට කම්පන චංචල වැ යටිපතුල් වලට දැනෙන දැනීම්, වැලි ඇලෙන ගතිය, වැස පහුගිය දවසවල වැස නිසා සීතල ගතිය, වැලි ඇලෙනවා යටිපතුල් වලට, වැලි වල සිනිඳු බව, ඒ හැම දෙයක්ම දැනගත්තා. ඊට පස්සේ ඒ හැම දෙයක්ම නොදැනි ගියා. නොදැනි ගින් මම නිකම්ම රූකඩයක් ඇවිදින්න වගේ සක්මනක ඔහේ හට මේ හටත් යනවා. ඊට පස්සේ මම නිකන් සක්මනක් කෙරෙනවද නැද්ද කියන තත්වයට පත් වෙන තරමට යනවා. හැබැයි සැකයක් ඇති උනේ නැහැ. මට හිතෙනවා මම හැම සතියකම ස්වාමීන් වහන්සේලාට ඉදිරිපත් කරනවා වාර්තා. ඒ නිසා මට මේක ගැටලුවක් කරගන්න ඕනේ නැහැ. ඉදිරිපත් කළා ලියා ගන්න පුළුවන් මේ ගැටලුව කියලා හිතා ගන්නවා. හිතාගෙන හිතාදා ගන්නවා සැකයක් ඇති කරගන්නේ නැතුව. ඊට පස්සේ මම ඒ සක්මණෙන් පස්සේ පරයන්කෙට ඉඳගත්තා. පරයන්කෙට ඉඳගත්තාට පස්සේ දැන් මේ අද මේ මොහොතේ දැන් පැය භාගයකට විතර ඉස්සෙල්ලා ගෙදෙට ආවේ මේ දානි ගන්න ඕන හන්දා. පරයන්කෙට ඉඳගත්තාට පස්සේ මේ පරයන්කේ ඉඳගෙන ටිකක් වෙලා ඉන්නකොට මට හොඳට පිම්බීම ඇකිලීම වැටුණා. ටික ටික පිම්බීම ඉහළට ඇදුනා. හැකිලීම ටික ටික නොදැනීම ගියා. ඒක නිකන් ගලණයක් වගේ දැනුනේ හැකිලීම නොදැනීම ගියා. ඊට පස්සේ කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. කයට දැනෙන්නේත් නැහැ. පිටින් ශබ්ද ඇසෙන්නේත් නැහැ. ඒ විදිහට කිසිම දෙයක් නැති නිසල කයක්. නිසල කයක් තමයි එතන. ඒ චූටි ලෑලි බංකුවක් උඩ මම ඉඳගන්නේ. ඒ බංකු උඩ මම ඉඳගෙන ඉන්නවා විතරක් මට දැනුණා. කකුල් දෙක බිමට තද වෙලා තියෙන බව විතරක් දැනුණා. පිටුපස කොටසේ තදවීමවත් දැනුනේ නැහැ ගොඩින්. ඇත්තටම පිටුපස කොටසේ තදවීමවත් බංකු උඩ දැනෙනවත් දැනුනේ නැහැ. කකුල් දෙකේ තදවීම විතරක් බිමට ඒක විතරක් දැනුණා. සද්ද වාහන මහපාර තියෙනවා ප්‍රධාන පාර පසෙකින්. ඒ පාරේ වාහන යනවා නිතරම. ඒ වාහන වල ශබ්දවත් ඇසුනේ නැහැ. කිසිම දෙයක් නැහැ. කොහොම හරි නිකම්ම මට අද ඒ පරයන්කේ මම හිටියා පැබා විනාඩි 45ක් විතර වගේ ඉඳ ඇති. වෙලාවක් බලාගන්න තැනක් තිබුණේ නැහැ. වෙලාවක් බලන්න මං මොනවත් අරන් ගියේ නැහැ. ෆෝන් එකක්වත් මොකවත්. ඒ නිසා විනාඩි 45ක් විතර ඉන්නේ නැති ගෙදර ඇවිල්ලා බලනකොටයි දැක්කේ. ඊට පස්සේ මම නිකම්ම පරයන්කෙන් නිකම්ම මගේ පරයන්කෙ මිදුණා කියන්නේ ඇස් ඇරුණා පරයන්කේ. එතනින් පරයන්කෙ නිමා කරා මම. ඊට පස්සේ මම ඒ එතන වැඩ කටයුතු අවසන් කරලා ඉවර වෙලා පුතාවා එක්ක යන්න. ඊට පස්සේ එයත් එක්කම ආවා මේ ගෙදරට. ඒ එන ගමනත් මට සතියෙන් එන්න පුළුවන් වුණා. ඒ එන ගම ටික දුරයි. මීටර 50ක පමණ දුරක් තියෙන්නේ. ඒ ටිකත් සතියෙන් එන්න පුළුවන් වුණා දිගටම ගෙදරට. ඒ ඇවිල්ලා දානේ ගන්න ටිකත් කිරිබත් හදලා තිබුණේ. ඒ ටිකත් හොඳට කිරි රස දැනුණා. ලුණු මිරිස්වල ලුණු ඒ සැරගතිය උම්බල කඩක ඇදික හැපෙන රස ඒ රස ඇඹුල් රස ඒවා හොඳට දැනුණා. ඒ සතියෙන් ඒ දාන ගන්න එකත් කරගන්න පුළුවන් වුණා ස්වාමීන් වහන්ස. ඉතින් ඔබ වහන්සේගෙන් ඉදිරියටත් මේ වරදක් තියෙනවා නම් පෙන්නලා දෙන්න කියලා ඉදිරියට කරගෙන යන හැටිත් ඔබ වහන්සේගෙන් උපදෙස් ඉල්ලා සිටිනවා කාරුණිකව. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
ඔව්, එතකොට මේ ඔය උත්සාහය හොඳයි. මේ විදියට මේ සුදුසු තැනක් නැතිකොට මේ විදියේ වැඩකාරී මට යෙදිලා ඉන්න පුළුවන්, මේ විදියට තනියම හරි උත්සාහ කරන්න පුළුවන් කියලා ඒ ප්‍රකාශ කරන එකේ උත්සාහය හොඳයි. අනිත් පැත්තෙන් කෙරෙන භාවනාවත් ගැටලුවක් නැහැ. ඔතන එකම ප්‍රශ්නේ තමයි කමඨාන් සුද්ධ වෙලා නැහැ හරියට. කමඨාන් සුද්ධ වෙලා නැති නිසා තමයි ඔච්චර ඔය වැල් වටාරමක් කියවෙන්නේ. ඊළඟට මේ වෙන භාවනාව ගැන සැක කරන්න. ඒක නිසා පළවෙනිම උපදේශය තමයි වාර්තා කරන ලිඛිතව. ලිඛිතව වාර්තා කරන්න. ඒ ලිඛිතව වාර්තා කරනකොට ඔය කිව්ව ඒවෑන් තුනෙන් එක පමණ අවශ්‍ය තොරතුරු ටික විතරක් කියන්න පුරු වෙනවා. ඒක අපි වෙනම පුරුදු කරවනවා. ඒතර වාර්තා ලියන විදිය පිළිබඳ යම්කිසි අදහසක් ඇති නැත්නම් ඔය කලින් ඒ පෙන්නපු අර පත්‍රිකාවෙත් තියෙනවා. ඔය කොටසම ඔය ලියපු එකම ලිඛිතව ඉදිරිපත් කරන්න අනිත් දවසේ. මේකේ රෙකෝඩින් එකක් තියෙනවා නම් අහන්න පුළුවන් මම මේ කිව්ව ටික මොනවද. මේකෙන් කොහමද සක්මන් පරියන්ක දිනදා කටයුතු විදිහට මේක තුනෙන් එකකට මම ගොනු කරන්නේ කොහමද, ඒ ටික විතරක් ප්‍රකාශ කරන්නේ කොහමද කියලා ලිඛිතව වාර්තා කරන්න පුරුදු වෙන්න. එතකොට කමඨාන් සුද්ධ වෙලා නැති එකේ පළවෙනිම වෙනස තමයි කළ යුත්තේ ඔය විදියට ලිඛිතව ඉදිරිපත් කරන්න. දෙවනුව නැවත නැවත නිරතුරුව සතිකට සැරයක් වගේවත් ඉදිරිපත් කරන්න. එහෙම ඉදිරිපත් කරනකොට ඔය වෙන භාවනාව පිළිබඳ විශ්වාසය දියුණු වෙනවා. ඔය වෙන්නේ හරි, වෙන වැඩේ හරි. නමුත් අර ඒක පිළිබඳ ගොනුවක් විශ්වාසයක් ඇවිල්ලා නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒකට ඉතින් කළ යුත්තේ කමඨහං සුද්ධ කිරීම. ඒකත් ලිඛිතව ඉදිරිපත් කිරීම තමයි අපි යෝජනා කරන්නේ. ඒක නිසා ඔය භාවනාවේ ඔය නොදැනී යනවයි කියලා මතුවෙන එක වැඩේ හරි කියලා හිතාගත්තනම් හරි. නොදැනී යන එක භාවනාවේ දියුණුවක් කියලා හිතාගෙන ඕක කරගෙන යයි. එතකොට වෙලාවකට දැනෙනවා, ආපහු නොදැනෙනවා, ආපහු දැනෙනවා. ඔය විදිහ හුවමාරුවක් තුල තමයි වැඩේ යන්නේ. ගැටලුවක් නැහැ. යන විදිහට විශ්වාසය තියාගෙන කරගෙන යමු. ඒක විශ්වාසය නැති වෙන්න හේතුව තමයි කමටහන් සුද්ධ කළා නැහැ, අර විදිහට ගොනුවක් වෙලා නැහැ. එතකොට ඒ සැක සංකාව මතුවෙනවා. ඒක පළවෙනි දේ. දෙවනුව අර කියනා වගේ පොයේ දවසක මේ අමාරුවෙන් මේ විදිහ ඉඩක් වෙන් කරගෙන භාවනා කරන එක පැසසිය යුත්තක්. ඒක වටිනවා. මේ විදිහට පිරිසකින් අනුග්‍රහයක් නැතුවත් භාවනා කිරිල්ල පැසසිය යුත්තක්. ඒක වටිනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ මොකද්ද? මේ විදිහට මේ හිත පිරිසුදු තැනැත්තාට හැමදාම උතුරුඵල නැකතක්. නැකත එනකම් බලයින දෙයක් නැහැ. කරන මොහොතේ උතුරුඵල නැකතක්, ඉහළම නැකත. මොකද්ද අවශ්‍ය වෙන්නේ? අර හිත පිරිසුදුයි. අර විදිහට නැකත එනකම් ගෙපල් කපන්න බලාගෙන ඉන්නව නැහැ. හරිද? ගහපන් උදැල්ල. එහෙනම් වෙන මොනවද කරන් තියෙන්නේ කියලා? අන්න මොකද හිත පිරිසුදුයි. හිත පිරිසුදුයි. ඔය අවුරුදු නැකතොත් මේ පාර ෆුල් අවුට් කියලා ඔන්න මරාගෙන මැරෙන්න හදනවා. ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැනේ. අපිට ඔය මොන නැකතාවත් ප්‍රශ්නයක් නැහැ. මොකද අදාළ නැහැ. අදාළ නැති වෙන හේතුව තමයි අවුරුදු අදාළත් නැහැ. මේ ප්‍රතිපදාවට ඔව අදාළත් නැහැ. අන්න මේ භාවනාවක පුහුණුවක ඉදිරියේ ඉන්න කෙනාට හැම මොහොතම උතුරුඵල නැකතක්. ඊට පස්සේ සිල් රකින්න කැමති කෙනාට හැමදාම පොය දවසක්. ආයේ මේ මාසෙට සැරයක් පොය එනකන්, හතර පොය එනකන් ඉන්න ඕනේ නැහැ. අර රකින්න කැමැත්ත තියෙනවා නම් හැමදාම පොය. ඊළඟට අර විදිහට මේ කරන වැඩ සිහියෙන් කරනවා නම් ඒක දවස පුරාවට භාවනාවක් වෙනවා. කරන වැඩේ වත් පිරෙනවා, භාවනාවක් බවට පත් වෙනවා. ඒක සිහියෙන් කරන කෙනෙක්ට. ඉතින් එන්නේ යෝජනාව තමයි අපේ තියෙන්නේ. ඒකට කමඨාන් සුද්ධ කරන්නේ නිරතුරුව ලිඛිතව ඉදිරිපත් කළ සුද්ධ කරන්න. ඒ පැත්ත පිරිසිදු වෙන්න ඕනේ. ඊට පස්සේ ඔය කරන විදිය හරි, වෙන විදිය හරි කියන විශ්වාසයෙන් කරගෙන යන්න. එතකොට හරි. හොඳයි. එහෙනම් අපෙත් වෙලාව පැනගෙන ඉන්නේ, අපි අවසන් කරමු.
එහෙමයි ස්වාමීන්
මේ අපි පොඩ්ඩක් විසන්දි වෙනවා. එහෙනම් පින් අනුමෝදන් කරලා අර එදා වගේ අවසන් කරන්න කියලා මතක් කරනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට බොහොමත් පිං.
හොඳයි. හැම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
නාමන්ත හරි නේද?
හරි සොයනාස බොහොම පින් බොහන්සේ තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී දීර්ඝාෂත්වේ ප්‍රසාද සෝද.
හරි සෝපස්තේව තෙරුවන් සරණයි.
තෙරුවන්
නාමන්ත ඔබට මම බාර දෙනවා.
බොහොම පින් නැන්ද, බොහොම පින් සාකච්ඡා වාරයේ මනාව සිද්ධ කර කිරීම සම්බන්ධ පින් අනුමෝදන් කරන තෙරුවන් සරණයි. දැන් අපි සම්ප්‍රදායානුකූලව ගෞරවනීය ස්වාමීනාන්සේලාට පුණ්‍ය අනුමෝදනා කරමින් වන්දනා කරන්නට යෙදෙන අවස්ථාව. ඒ සඳහා අද දවසේ නම් කියන අවසරයි නිස්සරණවන්නේ ගෞරවනීය හෝමාගම ධම්ම කුසල සාමණේර විසින් අපිට සතිමත් වීම සහ ඒ සතිමත් වන කෙනාට එන්න පුළුවන් බාහිරින් එන්න පුළුවන් දේවල් වලින් ඒ සතිමත් වන ප්‍රතිපදාව නැවත නැවත පෙරාවෙන් කරගමින් ගරමින් ඉදිරියට යන්නේ කොහොමද කියලා විවිධ පැතිකඩ ඔස්සේ ආලෝකයක් එල්ල කරමින් බොහෝ කරුණු විදහා දැක්වුවා. ඒ ඊට ඉන්පසු කමඨහන් සාකච්ඡා වාරයේදී උන්වහන්සේ විසින් විශේෂිත උපදේශ අප සියලු දෙනා වෙනුවෙන් ලබා දුන්නා. ඒ සම්බන්ධයෙන් උන්වහන්සේට මේ රැස් වූ සියලු පින් අනුමෝදන් කරමු. උන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය නත්පත් වේවා. අමා මහ නිවන් අවබෝධය පිණිස, අප්‍රමාදීව නිවන් අවබෝධය පිණිස, අප්‍රමාදයේ පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම මේ වැඩසටහන ආරම්භ කරන්නට යෙදුනේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගේ එක්තරා එක් ප්‍රකාශයක් ඉල්ලීමක් කරනොයි. ඒ වෙනුවෙන් අපි උන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් මේ සියලු පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් මේ පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අනුමෝදන් කරනවා. උන්වහන්සේටත් මේ නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසල ධර්මයන් හේතු වාසනා වේවා. ඒ වගේම නිසරණ වනේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාටත් මේ වැඩසටහනට අනිත් දවස්වල වැඩම කරන්න ආවේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා තුන් නමක් ඉන්නවා. ඒ තුන් ස්වාමීන් වහන්සේලා තුන් නමටත් මේ සියලු පින් කුසල් දහම අනුමෝදන් වේවා. උන්වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය නත්පත් වේවා. අප්‍රමාදීව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ කුසල ධර්මයන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේ මේ සංවිධායක මේ වැඩසටහන මේ විදිහට පැවතිගෙන යන්නට විශේෂ උපකාර සලස්වන සංවිධායක මණ්ඩලයේ පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාගේ උත්සාහය ඇගීම් පිණිස මේ සියලු කුසල ධර්මයන් ඒ අයට අනුමුදන් වේවා. ඔවුන්ටත් ඒ තමන්ගේ ජීවිතය තුළ මේ සති ධර්මයන් ප්‍රගුණ කරන්නට හැකියාව වාසනාව චිත්ත ධෛර්යයත්ව තීම පිණිසත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ පිණිසත් අප්‍රමාදයේ පිණිසත් අප්‍රමාදව නිවන් අවබෝධ වීම පිණිසත් මේ කුසල ධර්මයන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේ මේ වැඩසටහන සහභාගි වෙන ඔබ සියලු දෙනා විශේෂයි අපිට වැඩසටහන අර්ථයෙන් ගත් කල. එම නිසා ඔබ සියලු දෙනාට ස්තුතිපූර්වක වෙමින්ම මේ වැඩසටහනින් උපරිම ප්‍රයෝජනය ගන්නා ලෙස ඉල්ලා සිටිමින් ඊට චිත්ත ධෛර්යය සහ වාසනා ශක්තියින් ඔබට ආත්පත් වේවා. ඔබටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියින් ආත්පත් වේවා. අප්‍රමාදයේ සැකසේවා. අප්‍රමාදීව නිවන් අවබෝධ කිරීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් හේතුපාදක වේවා. හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉන් අනතුරු අපි පුණ්‍ය අනුමෝදන් කරමු මේ බුද්ධ ශාසනයේ බුද්ධ පරිනිර්වාණයේ පටන් මේ දක්වා බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම රැප කැප වූ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ට නිවන් අවබෝධ වින් පිණිස මේ කුසල ධර්මයන් හේතු වාසනා වේවා. ගාථා සජ්ජායනෙන් පින් අනුමෝදන් කරමු. එත්තාවතා චම්මේහි සම්හතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්හතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතවතා චම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. අප සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදනා වේවා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිනා සුඛිතා වන්තු ඥාතියෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතියෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතියෝ. අද මේ පොයි දවසේ කළා වූ මේ සියලු පුණ්‍යස්කන්ධානුභාවයෙන් අප සියලු දෙනාට නිවන් අවබෝධ වනතුරු සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර මතත් ඒවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමු සතන් සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමු සතන් සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමු සතන් සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වන්දනා කරමු. ඕකාස වන්දාමි බන්තේ මයාකතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනාකතං පුඤ්ඤං මහියං දාතබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්ත ඒන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ ඕකාස කමාමි බන්තේ. දුතියම්පි ඕකාස වන්දාමි බන්තේ තතියම්පි ඕකාස වන්දාමි බන්තේ. ස්වාමිනාසලාව වන්දනා කරමු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙතං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං. සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. පුණ්‍ය අනුමෝදනාවෙන් වැඩසටහන මෙසේ අවසානයට පැමිණෙනවා.